හොඳයි පින්වතුනි, කවුරුත් සාධුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පිංගත්නි, අපි ඊයේත් පෙරේදාත් හවසරු දෙකේම මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කාය අනුපස්සනාව, ඒ වගේම වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්ත අනුපස්සනාව පිළිබඳව තමන් තුළ ඇතිවන වෙනස්කම්, තමන් ආනපාන සති සමාධියේ පිහිටා දිගටම කටයුතු කරනවා නම් තමන් තුළ තමන්ගේ හිතේ, ඒ වගේම යම් ආකාරයක භෞතික ලෞකික වශයෙන් උත් ශරීර කූඩුවත් තුලත් යම් යම් වෙනස්කම් වෙනවා. ඒකට හේතුව දැන් කායකාය අනුපස්සනාව නිවැරදිව කරනවා නම් තරහක් ආපු වෙලාවට මෛත්‍රිය වඩනවා, රාගයක් ආපු වෙලාවට අසුභානුස්සතිය වඩනවා. ඒ වගේම තරහක් ආපු වෙලාවට මෛත්‍රිය වඩලා නවත්තන්නේ යුගනද්ද වශයෙන් ඒ තරහ තමන් තුළ නිච්ච වෙලා සුඛ වෙලා අර්ථ වෙලා ඇතුළාන්තය තුළ අධ්‍යාත්මය තුළ තිබුණු නිසයි මතු වෙලා ආවේ. ඒක තේරුම් අරගෙන අර තරහක් ආපු වෙලාවට මෙත්තානුස්සතිය වඩලා යටපත් කළ සම්මතියට පත් කරගෙන අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළා, අර නිච්ච වූ සුඛ වූ අත්ථ වූ තරහ උදුරලා දාන්න නිබ්බිදා කියන තත්වයට පත් කරගන්න ඕන. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේක යුගනද්දව භාවනා කරන්න ඕන, භාවිතයට ගන්න ඕන. ඒ නිසා අර තරහක් ආපු වෙලාවට මෙත්තානුස්සතිය වඩලා සමතේටපත් කරගෙන අනිච්ච දුක්ඛානත්ත කියන මරණානුස්සතිය වඩලා අනිච්ච සුඛාත්ත ඉවත් කළා, නිබ්බිදා විරාගා නිරෝධ පටිනිස්සග්ග කළා, බුද්ධානුස්සතියෙන් අවසන් කරන්න ඕන. සබ්බ උපදි පටිනිස්සග්ග වෙනකම් මේක විනාඩියක් තුල කරන්න පුළුවන්. ඒ වගේමයි රාගයක් ආවම, ප්‍රියදයක්කට ඇලෙනාම අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය වඩලා බුද්ධානුස්සතිය වඩන්න ඕන. යම් වෙලාවක රාගයක් ද්වේෂයක් නොවන දෙයක් පිටට එන්න පුළුවන්. හැබැයි එහෙම ඔය කියන රාගය ද්වේෂය තමා මූලික වශයෙන්ම එන්නේ. ඒ නිසා ප්‍රායෝගිකව වඩනකොට තමන්ටම තේරෙයි මේ තුනම එකවර මතුවන බව. ඒ කියන්නේ ඔය රාගය ද්වේෂය මෝහය තුනම හිතේ උපදිනවා, හැබැයි එකක් බලවත් වෙලා මතුවලා පේනවා. එකයි වෙන්නේ. දැන් ඔය තුනම එනවා, නැතුව එකක් එන්න බෑ, එකක් විතරක් එන්නෙත් නෑ. තුනම මතුවලා එනවා, හැබැයි එකක් මතුවලා පේනවා. ඒ නිසා අවසන් වෙන්නේ එක්කො ප්‍රිය දෙයට ඇලීම කියන රාගයෙන් මත් වෙනවා, එක්කෝ අප්‍රිය දෙයට ගැටෙන කියන ද්වේෂයෙන් මත් වෙලා මෝහය සකස් වෙනවා. ඉතින් ඒක නිසා මේ මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති නිවැරදිව වඩනකොට අර කායේ කායානුපස්සනාව කියන සතර සතිපට්ඨානය වඩන්නට උපකාර වන මූලික ක්‍රියාකාරීත්වය පූර්ණ වෙනවා. මේක අර මේ ඊයේ පෙරේද කියා දුන්න අර කායේ කායානුපස්සනාවේ පියවර 14ක් පබ්බ 14ක්ම තියෙනවා. ඒ 14ම පැහැදිලි කරලා පිරිසිදුව දේශනා කළාට අපි මෙච්චර ලොකු දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනෙත් නැහැ. මේ විග්‍රහය තිබුණාට මේකෙදි බොහොම සරල බොහොම පහසු දෙයක් විතරයි කරන්න තියෙන්නේ ප්‍රායෝගිකව. අර පටිකූලක මානසිකාරය පබ්බය, ධාතු මානසිකාර පබ්බය, නවසීවතික පබ්බය විග්‍රහ කළේ මේ ඝන සංඥාව දුව සංඥාව දුරු කරලා මේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු කරලා අර නිච්ච සුඛාත් වූ දැක්ම නිච්චසේ පවත්වන්න බෑ අනිච්චයි, සුඛසේ පවත්වන්න බෑ දුක්ඛයි, අත්ථසේ පවත්වන්න බෑ අනත්තයි. මෙන්න මේක අර යථා පරිදි තේරුම් ගන්නටයි මේ බුදුහාමුදුරුව පටික්කුලක මානසිකාර පබ්බය, ධාතු මානසිකාර පබ්බය, නවසීවතික මානසිකාර පබ්බය විග්‍රහ කළේ. ඒ නිසා පෘථග්ජන කෙනෙකුට මුල්ම අවස්ථාවේ මේ පබ්බ 14 පිළිබඳව යම් දැනුමක් අවශ්‍යයි. නමුත් මේක දවස් දෙකක් කරගෙන යනකොට එහෙම දැනුමට වඩා ප්‍රායෝගිකව ලබන අත්දැකීමක් ලැබෙනවා. ඒ අනුව මේක කරගෙන යනකොට කීප දවසක් බොහොම තමන්ට පුදුම නිවීමක්, ධම්ම විචය සම්බොජ්ජංගයක් ඇති වෙනවා. සත්ත්ව සම්බොජ්ජංගයම වැඩෙන්න ගන්නවා. ඉතින් ඒ අනුව මේ දැන් මෙතෙක් අර දැවිල්ල, රත්විල්ල, තැවිල්ල ආස්වාදය නිසා ආමිෂයක් විඳපු පුද්ගලයා දැන් නිරාමිෂ තත්ත්වයකට පත් වෙනවා. හිතත් ඒ වගේම පිරිසිදු වෙනවා. හිත අර කිලුටු වීම ක්‍රමානුකූලව නවතිනවා. මේක නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන කොටයි මේකට මේ මාගදී වාසාවේ වචන තේරෙන්නේ නැහැ කියන එක හරි මෙච්චර ලොකු විග්‍රහයක් කෑල්ලක් අපිට තේරෙන්නේ නැහැ කියන එක හරි එවන් වැඩක් නැහැ. මේක තියෙන්නේ බොහොම සරල, බොහොම ප්‍රායෝගික, බොහොම පහසු දෙයක්. ඒ නිසා හැබැයි හැම කෙනෙක්ම තමන්ගේ හිතට අර ද්වේෂයක් එන වෙලාවේ මේක හරියටම අල්ලගන්න ඕන. රාගයක් එන වෙලාවේ හරියටම අල්ලගන්න ඕන. අල්ලගෙන ඒ නියම ආයුධය. මේ ආයුධ හතරක් තියෙනවා. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති චතුරාරක්කා හැටියට ආයුධ හතරක් හැටියටයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. මේ ආයුධ හතර මුවහත් කරගන්න පුළුවන් වෙන්නේ කෙලෙස් බැම්ම කපන්න පුළුවන් විදියට මේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවත් යුගනද්දවත් නිවැරදිවත් ක්‍රමානුකූලව පුරුද්දට පුහුණුවට ගත්තට පස්සේ. ඒ නිසා ආනපාන සති සමාධිය ඒ විදියට නිවැරදිව වඩාගෙන යනකොට තමන්ටම තේරෙනවා මේ ආයුධ හතර හොඳට පණ පෝලා මුවහත් කරලා තියාගන්න බව. ඒ අනුව අර කෙලෙස් බැම්ම කපන්න පුළුවන්කම ලැබෙන තත්ත්වයට ආයුධ හතර බලවත් වෙනවා. මෙතෙන්දි අපිට තේරුණත් නැතත් මේ හිතේ තියෙන මෙතෙක් අර තිබුණු වෙනස් විඥාන ශක්තියක් දැන් යම් කිසි බලයක් බවට බුද්ධ බලයක් බවට පත් වෙනවා. මේ අනුව ඉන්ද්‍රිය ධර්ම මතු වෙලා ක්‍රමානුකූලව අර බල ධර්ම බල ගන්නවා. ඒ නිසා මෙතෙන්දී ඒ බල ධර්ම බල ගන්නවන්න පුළුවන් වෙන්නේ මේ කෙලෙස් කපන්නට උපකාර වන ආකාරයට සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල කියන බල 50ක් හැටියටත් ත්‍රිපිටකයේ තියෙනවා සේක බල හැටියට. ඒ වගේම එක එක බලයටත් බල 4 බැගින් බල ගැන්වෙනවා. මේවා තව ඉදිරියට ටිකක් කියනවා. නමුත් තමන්ගේ හිතේම යට මුළු ගැන්විලා තිබුණු නොපෙනෙන තත්ත්වයක තිබුණු අර කුණු කිලුටු කෙලෙස් අයින් කළාම හරියට අර වලාකුලෙන් වැහිලා තිබුණු හඳ වලාකුල ඉවත් වුණාම බැබලෙන්න ගන්නවා වගේ අර රාග දේශ මෝහ කියන කෙලෙස් වලින් වැහිලා තිබුණු අර මනි ඉන්ද්‍රිය, අර සද්ධා ඉන්ද්‍රිය, අර පඤ්ඤා ඉන්ද්‍රිය මතු වෙනවා. ඒවා තිබුණා, ඒවා තියෙනවා. තමන්ගේ මේ මිනිහෙක් වෙලා ඉපදුන අවස්ථාවේ ඒ සියලු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තියෙනවා. හැබැයි ඒවා තමා විසින්ම මේ රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් අලුතෙන් උපදවා ගන්න නිසා අනුසය හැටියට ඒ සියලු ඉන්ද්‍රිය ධර්ම ආයතන බවට පත් වෙලා තිබුණා. දැන් ඒවා ක්‍රමානුකූලව අර ආයතන තත්ත්වයෙන් ඉවත් වෙලා ඉන්ද්‍රිය ධර්ම බවට බලගන්නවා. මෙතෙන්න තමයි මේ ධම්මේසු ධම්මානුපස්සනාව සිදුවෙන්නේ. දැන් මෙතෙන්දී මේ ධම්මේසු ධම්මානුපස්සනාවේදී අර වේදනාසු වේදනානුපස්සනාවේ, චිත්තේ චිත්තානුපස්සනාවේ වගේම කරගන්න දෙයක් නැහැ. මෙතෙන්දිත් තියෙන්නේ කායේ කායනුපස්සනාව දිගින් දිගටම කරගෙන යනකොට ආනපාන සති සමාධියේ පීඨා කටයුතු කරනකොට ධම්මේසු ධම්මානුපස්සනාව ඉබේ සිද්ධ වෙනවා. මේ ධම්මේසු ධම්මානුපස්සනාවේදී සිද්ධ වෙන දේවල් හැම එකක්ම පජානාති කියන වචනෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් තුළ ඇතිවන වෙනස තමා තුළින් නිවැරදිව තේරුම් ගැනීම විතරයි කරන්න ඕන. වෙනසක් ඇති වෙනවා. දැන් ආනපාන සති සමාධිය වඩාගෙන කාය කායනුපස්සනාව වැඩෙනකොට, වේදනාසු වේදනානුපස්සනාව වැඩෙනකොට, චිත්තේ චිත්තානුපස්සනාව වැඩෙනකොට තමන් තුළ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වෙනසට කරන්න දෙයක් නැහැ. හැබැයි දැනගන්න කියන්නේ තමන් තුළ ඇති වූ වෙනස තමා විසින් දැන හඳුනා ගැනීමක් කරන්න වෙනවා. ඒකයි පජානාති කියන වචනේ හැම තැනකදීම පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේ ධම්මේසු ධම්මානුපස්සනාවේදී වෙන්නේ භව උදුරා දමන්නට උපකාරක ධර්ම පහක් පූර්ණය වෙනවා. පළවෙනි එක ධම්මේසු ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බය පූර්ණය වෙනවා. මෙතෙක් කලක් නිවන ආවරණය කරගෙන තිබුණු කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡිතා කියන මේ පහ අර රාගය, ద్వේෂය, මෝහය නිසා දිගින් දිගටම අලුතෙන් අනුසය හැටියට, සමුදය හැටියට බිහි වෙමින් පැවතුණා. මෙතෙක් කලක්ම දීර්ඝ සංසාරෙම ඔය අනුසය බිහි වෙලා ඔය කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡිතා කියන මේ පහ එක් වෙලා අර නිවන වහාගෙන සිටින ආයතනයක් මේ බඹයක් තුළ පමණ වූ ශරීර කූඩුව තුළම භෞතික ලෞකික වශයෙනුත් අධ්‍යාත්මික වශයෙනුත් සකස් වෙලා තිබුණා. හැබැයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහම අධ්‍යාත්මිකවයි සකස් වෙන්නේ. කාටවත් පේන්නේ නැහැ, පිටට පේන්නේ නැහැ, බාහිර ලක්ෂණයක් නැහැ. ඒ අනුව දැන් ආනපාන සති සමාධියේ දිගටම නිරත වෙමින් නිවැරදිව වඩාගෙන යනකොට පුද්ගලයා තුළ මෙන්න මේ වගේ වෙනසක් අධ්‍යාත්මික වශයෙන් ඇති වෙනවා. ඒ වෙනස පියවර තුනකින් දැන හඳුනා ගන්න අවශ්‍යයි. ඒක තමයි ඔය ධම්මේසු ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ එකින් එක විග්‍රහ කරලා තියෙන්නේ. ඉද භික්කවේ භික්කු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අත්ති කියන්නේ අලුතෙන් ඇති වෙනවා, නිර්මාණය වෙනවා, සකස් වෙනවා, ප්‍රභවය වෙනවා. කොහොමද? සන්තන් නිසා. ඒ නිසා ඉද භික්කවේ සන්තන් වා කාමච්ඡන්දා. දැන් අපි ආනපාන සති සමාධිය වඩනකොට සන්තන් අසන්තන් වෙනවා. සන්තන් කිව්වේ රාගය, ద్వේෂය, මෝහය තුනම අලුතෙන් සකස් වෙනවා. සම්බන්ධතාවයක් සමුදේ වීමත් සංසාර ගමනට සංකාර කරලා සමුදේ ඇති වෙනවා. ඒකයි සන්තං. මේ සන්තං අත්ති ඇති වෙනවා. දැන් ආනපාන සති සමාධිය වඩනකොට දිගටම ඒක අසන්තං වෙනවා. අර අලෝභ ආදේශ අමෝහ වෙනකොට අසන්තං වෙනවා. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ. ඒක නවතිනවා. ඒක සකස් වීම නවතිනවා. අධ්‍යාත්මය තුළ ඒක නවතිනවා. මේ පංචකාම නීවරණ ධර්ම වලින් පළවෙනි එක කාමච්ඡන්දේ. කාම ඉච්ඡ අන්ධ. අර ඉච්ඡ නිසායි කාමෙන් අන්ධ වෙන්නේ. මේ වචනේ හොඳට තේරුම් ගන්න ඕනේ. කාම ඉච්ඡ අන්ධ කියන වචන තුනක්. මේ ඉච්ඡ තමයි මේ කරුණු පහේම තියෙන්නේ. ඒ අනුව අර සන්තං වා අත්ති අසන්තං වා නත්ති. මේක ද්වතාවය දෙපැත්ත. ආනපාන සති සමාධිය වඩනකොට මේ සන්තං අත්ති නැවතිලා අසන්තං නත්ති කියන තත්වයට පත් වෙනවා. ඒ පත් වෙනකොට පියවර තුනකින් තමා තුළ ඇතිවන වෙනස යෝගාවචරයට පජානාති දැනගන්න පුළුවන් වෙනවා. පළවෙනි පියවර යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස යතා පරිදි කාමච්ඡන්දය අලුතෙන් ඉපදවීම නැවැත්වේ නැති නිසා උපාදෝ හෝති තංච පජානාති. ඒ කාමච්ඡන්දය අලුතෙන් උපදින්නේ යතා පරිදි කාමච්ඡන්දය ප්‍රහාණය කළ නොකළ නිසයි. ඒක දැන් තේරෙනවා. ඊගාවට දෙවෙනි පියවර යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපදින්නට එන කාමච්ඡන්දය යතා පරිදි තේරුම් අරගෙන ඒ කාමච්ඡන්දය පහණං හෝති තංච පජානාති. මේක ප්‍රහාණය කළ හැකි කළ යුතුයි. අර සම්මදක්කාතා කියන එකේ මේක නොඋපදවාම ඉවත් කළ හැකි, ප්‍රහාණය කළ හැකි කියන දැක්ම යථාභූත ඥානය ලැබෙනවා. ඒකත් පජානාති. ඒ අනුව තුන්වෙනි පියවර යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස යථා පරිදි අලුතෙන් කාමච්ඡන්දය ඉපදුනේ නැති අවස්ථාවක ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. මෙතෙක් කලක් ආයතනයක් හැටියට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහම එකතු වෙලා ආයතනයක් ආයතනික රටාවක් ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළම මනෝමය තුළ අධ්‍යාත්මිකව සකස් වුණා. දැන් ඒක සකස් වීම නවතිනවා. ඒ අනුව දැන් මේ කාමච්ඡන්දයේ මෙහෙම පියවර තුනකින් අර ආනපාන සති සමාධිය වඩනකොට ඒ වගේම ව්‍යාපාදයේ ඒ පියවර තුනම ඒ වගේම තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා පහේම මේ පියවර තුනම තියෙනවා. ඒ පියවර තුන අපි අර අන්තිමේකේ පියවර ගත්තොත් යතාච අනුප්පන්නස්ස විචිකිච්ඡාය උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නාය විචිකිච්ඡාය පහනං හෝති තංච පජානාති. යතාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. මේ පහේදිම ඔය පියවර තුනම සිද්ධ වෙනවා. ඔය පියවර තුනම මේ අර පහේදිම එකටමයි සිද්ධ වෙන්නේ. ආනපාන සති සමාධිය වඩනකොට මේ කාමච්ඡන්දේ වෙනම ව්‍යාපාදේ වෙනම තීන මිද්දේ උද්දච්ච කුක්කුච්ච වෙනම වෙනම ඉවත් වෙනවා නෙමෙයි. මේ පහම එකවරම පහිනා ප්‍රහාණය කළාම අර ආනපාන සති සමාධිය වඩනකොට අර ආයතනික රටාව අලුතෙන් සකස් වීම නවතිනවා. මේක අධ්‍යාත්මිකව සිදු වුණාට තමන් තුළ මේ ශාරීරික වශයෙනුත් මෙතෙන්දී ඒක තමන්ට වෙනසක් ඇති වෙනවා. ඒ අනුව මෙතෙක් කල් ඔය ස්නායු නහරවැල් ඇට මිදුළු හෝමෝන් ක්‍රියාකාරීත්වය සියල්ල ක්‍රියාත්මක වුණේ සකස් වුණේ අර කාමච්ඡන්දේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා බොහොම සතුටෙන් පිළිගන්න කැමැත්තෙන් පිළිගන්න දැන් මෙතෙක් කල් අර පෘථග්ජන පුද්ගලයාගේ සතුට වුණේ ක්‍රියාත්මක වුණේ. ඒ අනුව ආයතනික රටාවක් අධ්‍යාත්මය තුළ ඒවා පිළිගන්න ඒවා එකතු කරගන්න ඒවා සතුටෙන් ගන්න ආයතනයක් හදාගත්තා. දැන් ඒවා නවතිනවා. ආනපාන සති සමාධිය වඩනකොට ඒ අනුව මේ ශරීර කූඩුවේ ඔය ස්නායු නහර මස්පිඩු හෝමෝන් ක්‍රියාකාරීත්වය සියලු දේ අමුතු අනිත් පැත්තට කැරකෙන්න ගන්නවා. ඒ අනුව කායික වශයෙනුත් අධ්‍යාත්මික වශයෙනුත් තමා තුළ යම් වෙනසක් පිරිසිදු වීමක් ඇති වෙනවා. ඒක යම් යම් වශයෙන් යම් යම් ආකාරයට ඒ පුද්ගලයන්ට තේරෙනවා. මේක සමහර විටක එකපාරට යම් ශාරීරික අපහසුයක් හැටියටත් තේරෙන්න පුළුවන් එක්තරා අවස්ථාවක. නමුත් ඒක තමාටම තේරෙනවා ඒක පිරිසිදු වීමක් නිසා. මොකද අර මෙතෙක් කල මේක තිබුණේ ආයතනික රටාවක් හැටියට සකස් වෙලා අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන දේවල් ආයතනයක් එකතු කරගන්න ආයතනය ගැන එකතු කරගන්න අතනක් අහක යනුකුණු. දැන් ඒ ආයතනය සකස් වීම සිදුවෙන්නේ නැහැ. ඒක නවතිනවා ආනපාන සති සමාධිය වඩනකොට. ඒ අනුව අධ්‍යාත්මික වශයෙන් ශරීරය තුළ යම් ඇතුළාන්තය වෙනස් වෙනවා. හෝමෝන් ක්‍රියාකාරීත්වය ස්නායු ඇටවල් මේ ඒ වගේ ලේ ගමනාගමනය වගේ දේවල් පොඩි පොඩි වෙනසකට භාජනය වෙනවා. ඒ අනුව පුද්ගලයා තුළ අර ආයතනික රටාවක් සකස් වීම මේ අනුව නවතිනවා. මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නිවන ආවරණය කරපු කරුණු පහ දැන් සකස් වෙන්නේ නැතුව නිකම්ම එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ අනුව අර ආයතනික රටාව වෙනස් වෙලා අධ්‍යාත්මික වශයෙන් පාරිශුද්ධතාවයක් සැහැල්ලුවක් ලැබෙන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඊගාව පබ්බේ ස්කන්ධ පබ්බේ පංචස්කන්ධ පබ්බේ. දැන් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා තිබුණු නිසායි පංචස්කන්ධය අර උපාදානය කරගත්තේ. ඒ උපාදානය කරගත්තේ අර ආයතනික රටාවට අවශ්‍ය ආහාර දෙන්න. විඥාන ආහාර, මනෝ සංජේතන ආහාර, සම්පස්ස ආහාර. දැන් ආනපාන සති සමාධිය වඩනකොට අර ආයතනික රටාව ඉබේම වෙනස් අතට උණු නිසා දැන් මේ පංචස්කන්ධයේ අර කොටස් පහම අර ඉස්සෙල්ලා තිබුණු ආකාරයට නැතුව ඒක වෙන ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. පංචස්කන්ධය පරිහරණය කරනවා උපාදානය කර ගැනීම ඉබේම තමන් දන්නෙම නැතුව හිතෙන් වෙනස් වෙනවා. ඒක මේක විග්‍රහ කරලා තියෙනවා. ඒකෙත් පියවර තුනක් තියෙනවා. කටංජ භික්කවේ පන භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානකණ්ඩේසු. ඉද භික්කවේ භික්කු ඉති රූපං පළවෙනි එක, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමු. මේක අර රූප සමුදය උනේ ඒ අනුව අත්තංගම වුණා. දැන් එච්චරයි. දැන් අර සංකාර කිරීමක් විඥානයක් ඒවා වෙන්නේ නැහැ. ඒ වගේම ඉති රූප, ඉති වේදනා, ඉති සංඥා, ඉති සංකාර, ඉති විඥාන මේක පංචස්කන්ධය භාවිතා කරනවා. හැබැයි අර ආයතනික රටාව දැන් නැති නිසා ඒක ප්‍රතිඵලයක් හැටියට උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උපාදානය කරගන්නට ක්‍රමයක් නැහැ දැන් ආයතන රටාව නැතිකම නිසා. ඒ අනුව පංචස්කන්ධය පරිහරණය කරනවා. හැබැයි උපාදානය කර නොගෙන. ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත් මේ ක්‍රියාවලිය ආනපාන සති සමාධිය වඩගෙන යනකොට ක්‍රියාත්මක වෙනවා. ඒක දෙවෙනි අවස්ථාව. අර උපාදානස්කන්ධය නැති වෙලා පංචස්කන්ධය පරිහරණය කිරීම විතරක් සිද්ධ වෙනවා. ඒ අනුව තුන්වෙනි අවස්ථාව ධම්මේසු ධම්මානුපස්සනාවේ ආයතන පබ්බය. මේක තමයි බලවත්ම තැන. මෙතෙන්දි තමයි බලවත් විදිහට වෙනසක් ඇති වෙන්නේ. දැන් මෙතෙක් කල සිද්ධ වෙච්ච දේ අලුතෙන් වෙනස්කම් නිසා සිදුවුණු දේ මේ ආයතන පබ්බේ පැහැදිලිව විග්‍රහ කරනවා. මෙතන තියෙනවා ආයතන 12ක්. අධ්‍යාත්මික ආයතන 6යි, ජසු අජ්ජත්තික, ඒ වගේම බාහිර ආයතන 6යි. ඇහැ චක්කු අධ්‍යාත්මික ආයතනය, රූප බාහිර ආයතනය. කන අධ්‍යාත්මික ආයතන, ශබ්ද රූප බාහිර ආයතන. ඒ වගේම නාසය අධ්‍යාත්මික ආයතනය, ගන්ධ රූප බාහිර ආයතනය. දිව අධ්‍යාත්මික ආයතනය, රස රූප බාහිර ආයතනය. කය ශරීර කූඩුව අධ්‍යාත්මික ආයතනය, පොට්ටබ්බ පහස බාහිර ආයතනය. ධම්ම අධ්‍යාත්මික ආයතනය, මනෝ බාහිර ආයතනය ධම්ම. දැන් මෙතෙක් කල පුද්ගලයා තුළ මේවා ආයතන හැටියට ක්‍රියාත්මක වුණා. කොහොමද මේ ආයතන උනේ? මෙතෙන්දි කියනවා මේ ආයතන උන හැටි. ඉද භික්කවේ භික්කු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදූපයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනන්තංච පජානාති. දැන් අර තදූපයන් පටිච්ච උනේ, සංයෝජන ඉපදුනේ අර චක්කුංච පටිච්ච රූපේච ඌ නිසයි, තදූපයන් පටිච්ච ඌ නිසයි. දැන් ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට අර අර චක්කුංච පටිච්ච රූපේච තදූපයම් පටිච්ච වෙන්නේ නෑ. අර තරහට අපි පටිච්ච වෙන්නේ නෑ. අර රාගයට අපි පටිච්ච වෙන්නේ නෑ. අර මානයට පටිච්ච වෙන්නේ නෑ. ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට නිබ්බිදා වෙනවා. ඒ නිසා පටිච්ච වෙන්නේ නෑ. ඒ අනුව යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පන. මේ සංයෝජන උපදුනේ නූපන් සංයෝජන අලුතෙන් ඉපදුනේ අපි මේක අර ප්‍රහාණය නොකළ නිසයි. තදූපයම් පටිච්ච වීම අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත ඉවත් නොකළ නිසයි. දැන් අනිච්ච දුක්ඛානත්ත අනුපස්සනා කළා නිච්ච සුඛාත්ත ඉවත් කරනකොට යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති. දැන් අර අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත ප්‍රහාණය කරනකොට අර පටිච්ච වීම නවතිනවා. අර ආයතනයක් හැටියට ක්‍රියාත්මක වීම නවතිනවා. ඒ අනුව යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. දැන් මේ සංයෝජන කැඩිලා යනවා වගේම ආයතනයක් හැටියට මෙතෙක් ඇහැ ක්‍රියාත්මක වුණාට දැන් ඒක ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඇහැ ක්‍රියාත්මක වෙන්නේ ඉන්ද්‍රියක් හැටියට. ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය තෝරලා පෙරලා බේරලා පෙරහනකින් පෙරන්න වගේ අර නිවනට උපකාරවන යහපත් දේ පමණක් ගන්නවා ඉන්ද්‍රියකින්. ආයතනයකින් කරන්නේ අර අහක යන කුණු ගොඩ ඇතුළට අරගෙන විඥානාහාර සංචේතනාහාර ලම්පස් ආහාර ඇටියට මෙතෙක් කල් දුන්න. ඒකයි සංයෝජන සකස් වුණේ. ඒකයි ආයතනයක් හැටියට ඇහැ චක්කායතනය හැටියට ක්‍රියාත්මක වුණේ. දැන් ආනපාන සති සමාධිය වඩනකොට මේකේ ලොකු වෙනසක් එනවා. අර සංයෝජන සකස් කරන්නට උපකාර වූ අර නිච්ච සුඛාත්ථ අස්මිමානේ නැති වුණාම අනිච්ච දුක්ඛ අනුපස්සනා කරනකොට මේ සංයෝජන පහන පහින වුණා. සංයෝජන සකස් වෙන්නේ ප්‍රහාණය වුණා. ඒ අනුව අර චක්කායතනය කියන එක ක්‍රියාත්මක වීම නවත්තලා නැවතිලා චක්කු ඉන්ද්‍රිය මතුවෙනවා. මේ වගේමයි සෝතායතනය, ඒ වගේමයි ගානායතනය, ඒ වගේමයි ජීවආයතනය, ඒ වගේමයි මනමය කායආයතනය මනආයතනය. ඒ මනආයතනයත් හයම දැන් ඉන්ද්‍රියයන් හයක් බවට පත්වෙනවා. අර ආයතන හයක් හැටියට මෙතෙක් ක්‍රියාත්මක වුණ දේවල් වෙනස් වෙනවා. ඒ අනුව පුද්ගලයා තුළ දැන් මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙතන තමයි ලොකුම බලවත් වෙනස පුද්ගලයෙක් තුළ ඇති වෙන්නේ. මේ ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට මේ තමන්ගේ හිතේ ඇතුලේ අධ්‍යාත්මික වශයෙන් වෙන සිදුවන වෙනස්කම් තමයි මේ ධම්මේසු ධම්මානුපස්සනාවෙදි විග්‍රහ කළේ. ඒ අනුව දැන් අර මනායතනය වෙනුවට මනීන්ද්‍රිය ක්‍රියාත්මක වීම නිසා තමා තුළ අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ඉස්සෙල්ලම ඉවරුණා. දැන් අර උපාදානයේ පංචස්කන්ධයේ උපාදානයේ නැතුව ඒක ඉවරුණා. දැන් චක්කුසෝතගාන ජීවාකාය මනෝ ඉන්ද්‍රිය අලුතෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මනීන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමග පුද්ගලයා තුළ මෙතෙක් නොතිබූ අලුත්ම ඉන්ද්‍රිය ධර්ම පහක් අලුතෙන් අර පිරිසිදු බව නිසා මතුවෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම තමයි සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. එතකොට මෙතෙක් කල ඔය සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්මයන් යටපත් වෙලා තිබුණේ අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච නිසාත් අර පංචස්කන්ධයේ උපාදානය කරගත්ත නිසා. ඒ නිසා දැන් මෙතෙන්දී ආනපාන සති සමාධිය නිවැරදිව වඩනකොට මේ සද්ධා ඉන්ද්‍රිය පළමුවෙන්ම මතුවෙනවා. සද්ධා ඉන්ද්‍රිය මතු වූ ගමම්ම ආනපාන සති සමාධිය දිගට වඩාගෙන යනකොට සද්ධා බල හතරක් මතුවෙනවා. හැම ඉන්ද්‍රියකටම බල හතර බැගින් මතුවෙනවා. සද්ධා බල හතර තමා අර සෝතාපට්ඨියංග හතර. අර කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරි සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මේසු ධම්මානුපස්සනාව කියන බල හතර මතුවෙනවා අර සද්ධා ඉන්ද්‍රිය බලගැන්වෙන කොට. ඒ අනුව පුද්ගලයා තුළ අර සද්ධා බල බලගැන්වෙන පටන් ගන්නවා. ඊළඟට විරිය ඉන්ද්‍රිය ඒ සමගම එනවා. විරිය ඉන්ද්‍රිය මතුවෙන කොටම විරිය බල හතරක් චන්දා චන්ද විරිය විමංසා චිත්ත අර සතර ඉද්ධිපාද ඉන්ද්‍රිය ධර්ම හතරක් හැටියට බලගැන්වෙනවා. ඒ වගේම ඔය දෙක එකතු වීම නිසා සතර සම්මප්පදාන මතුවෙනවා. කුසලං පජානාති, අකුසලං පජානාති, කුසල මූලං පජානාති, අකුසල මූලං පජානාති. ඒ අනුව දැන් සති ඉන්ද්‍රිය මතුවෙනවා. සති බල හතරක් මතුවෙනවා. ඒ අනුව අර කායේ කායානුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව කියන සතර අර චත්තාරෝ සතිපට්ඨානා බලගැන්වෙනවා. සති ඉන්ද්‍රිය බලගැන්වීමත් සමග. ඒ වගේම සමාධි ඉන්ද්‍රිය බල ඉන්ද්‍රිය මතුවීමත් බලගැන්වීමත් සමග ආර්ය ධ්‍යාන හතරක්, පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යාන හතර බලගැන්වෙනවා. මෙතෙන්දී හැබැයි ධ්‍යානවල වටිනාකමක්, හරයක්, අර්ථයක් තුට්ටුවකටවත් ඇත්තේ නැහැ. මොකද සතර අර ඉන්දිපාද සතර සම්මප්පදාන තේරුම් ගත්තට පස්සේ දැන් අනාර්ය ධ්‍යාන නෙමේ ලැබෙන්නේ, ආර්ය ධ්‍යාන. හැබැයි ධ්‍යානවල හරයක්, අර්ථයක් ඒ යෝගාවචරයට නැහැ. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය බලගැන්වුනාම අර සතර ආර්ය ධ්‍යාන, ඊට පස්සේ පඤ්ඤා ඉන්ද්‍රිය බලගැන්වුනාම පඤ්ඤා බල හතර චතු අරිය සත්‍ය හැටියට හතරක් බලගැන්වෙනවා. අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, මේක චතු අරිය සත්‍ය. දැන් මේකට මුල්ුණේ මේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ඥානං වලට පදනම වුණේ ආනපාන සති සමාධිය වැඩි වීම. ආනපාන සති සමාධිය වඩනකොටම ඇත්ත වශයෙන්ම ඔය චතු අරිය සත්‍ය බලගන්නවා. දැන් වරද වරද හැටියට තේරෙනවා. අර තරහක් ගැනීම වරදයි, අර රාගයෙන් අන්තවාදී ලෙස කටයුතු කිරීම වරද. මේ වරද දිගින් දිගටම පවත්වාගෙන යෑම තමා සමුදය. මේ වරදෙන් මිදී නිදහස් විය යුතුයි, නිදහස් විය හැකියි කියන දැක්ම ලැබෙනවා. ඒ අනුව ඒ වරද ඉවත් කළා. නිරෝධය අර අපි වරද සමුදය නිරෝධ කරනවා. ඒ අනුව නිරෝධගාමිනී පටිපදාව දිගටම පාත්තගෙන යනවා. චතුරාර්ය සත්‍ය බලගන්නවා ප්‍රඥාව ඉන්ද්‍රිය මතට. ඒ නිසා දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් දැන් සතර සතිපට්ඨානය, සතර සම්මප්පදානය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල සියලු දේ බලගැන්වෙනවා. මේ අවස්ථාව වෙන විට නිවැරදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්දවත් ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේ ඊළඟ පියවර තමා මෙතෙන්දි කරන්න කිසිම දෙයක් නැහැ. ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට මේ බලධර්ම ක්‍රියාත්මක වීම නිසා සත්තබොජ්ජංග පූර්ණය වෙනවා. සත්තබොජ්ජංග පූර්ණය කරන්න කිසිම දෙයක් කරන්න ඕනෑ. හැබැයි සත්තබොජ්ජංග පූර්ණය වීමේදීත් අර පජානාති තමන් තුළ ඇතිවන වෙනස තමා තුළින් තමා විසින් තමාගේ විමුක්තිය සඳහා තේරුම් ගත යුතුයි. ඒකෙත් පියවර කීපයක් තියෙනවා. දැන් මුලින්ම එන්නේ ආනපාන සති සමාධිය වැඩෙනකොටම සති සම්බොජ්ජංගයයි පූර්ණ වෙන්නේ. සති සම්බොජ්ජංගය වැඩිම වෙන්නේ ආනපාන සති සමාධිය වැඩිමෙන්, වෙන මොකකින්වත් නෙමෙයි. ඒ නිසා යම් කිසි කෙනෙක් ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනවා නම් අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බලගන්නුනහම ඒ පුද්ගලයා තුළ සත්තබොජ්ජංග වලින් පළවෙනි බොජ්ජංගයේ වූ අර සති සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. සති සම්බොජ්ජංගයෙන්මයි ආරම්භ වෙන්නේ, වෙන එකකින් ආරම්භ වෙන්න බෑ. ඒ අනුව ඉද භික්කවේ භික්ඛු චක්කුංච අර බොජ්ජංග ධර්මවල ඊට පස්සේ බොජ්ජංග ධර්මවලත් මේ වගේ පියවර තුනකින් එකෙන් බව උදුරා දමන්නට උපකාර ධර්මයක් පූර්ණය වූ බව තමන්ට පජානාති. පළවෙනි පියවර කතංච භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. ධම්මේසු ධම්මානුපස්සී වාව තමා කරන්න ඕන. ඒ අනුව ඉද භික්කවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංග. අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජ. මේ සන්තන් නිසා තමා අත්ති මේක මේ බව උදුරා දාන්න බැරුණේ. දැන් අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. දැන් මෙතෙන්දි උනේ මේ බොජ්ජංග වැඩිම කියන එක තමන් තුළ යමක් වඩා වර්ධනය වෙනවා නෙමේ, අර නිවනට තිබූ බාධාවක් බව උදුරා දමන අංග හතක් පූර්ණය වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. බොජ්ජංග කියන්නේ අර නිවනට බාධකව පැමිණි බව, රාග බව, ద్వේෂ බව, මෝහ බව පවත්ව ගන්නට හේතු වූ බව උදුරා දමනවා මේ අංග හතකින්, පියවර හතකින්. ඒ අනුව ආනපාන සති සමාධියේ මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනකොට අර සන්තං අත්ති අසන්තං අත්ති වෙනවා. මේ සන්තං අත්ති අසන්තං අත්ති හැම තැනකදීම තේරුම් ගත යුතු ධර්මයක්. අර ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ, මේකත් කිව්වේ ඒකමයි. ඉතින් අර පෙර සන්තං අත්ති දැන් අසන්තං නත්ති, දැන් එහෙම බාධකයක් එන්නේ නැහැ. ඒ අනුව යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූරී හෝති තංච පජානාති. ඒ අනුව භාවිතා කරන භාවනාව නිවැරදිවම මේ සති සම්බොජ්ජංගය පූර්ණය වෙනකොට අර විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, බොස්සග්ග පරිණාමී තත්වය තමන් තුළ ඇතිවීමයි පූර්ණ වීමයි භාවනාය පරිපූරී හෝති. ඒ අනුව පුද්ගලයා තුළ සති සම්බොජ්ජංගය අර බව උදුරා දමන පළවෙනි අංගය පූර්ණය වෙනවා. පරිපූර්ණී හොත් පරිපූර්ණී කියන්නේ පූර්ණය වෙනවා. ඊගාවට සති සම්බොජ්ජංගයේ පූර්ණ වීමේ ප්‍රතිඵලය හැටියට ධම්ම විචය සම්බොජ්ජංගය අර සන්තං අත්ති අසන්තං නැති වෙලා ධම්ම විචය සම්බොජ්ජංගය පූර්ණය වෙනවා. ඒ අනුව තුන්වෙනි එක විරිය සම්බොජ්ජංගය, හතර පීති සම්බොජ්ජංගය, පස්වෙනි එක පස්සදි සම්බොජ්ජංගය, හයවෙනි එක සමාධි සම්බොජ්ජංගය, හත්වෙනි එක උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණය වුණාම සංකාර උපේක්ඛා ඥානය පූර්ණය වෙනවා. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව මුල් බැහැගෙන තිබුණේ මෙතෙක් ඔය බඹයක් පමණ වූ චිත්තසංතාන අධ්‍යාත්මික. දැන් අර මුල් බැහැගෙන තිබුණු මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මේ බොජ්ජංග හත පූර්ණ වීමත් සමග මුල් තුන ඉබේම ඉදිරිලා යනවා. එනිසා රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මීන් පස්සේ සකස් වෙන්නේ නැහැ. දැන් අර වීතරාගී, වීතදේශී, වීතමෝහී කියන තත්ත්වය පූර්ණය වෙනවා. ඒ අනුව සත්තබොජ්ජංගයේ පූර්ණ වීමත් සමග ක්‍රියාත්මක වෙනවා. දැන් මේවා මේ පියවරෙන් පියවර අපි විග්‍රහ කළාට මේ සියලු දේ එකටයි සිද්ධ වෙන්නේ. මේක නිකම් මේක ඉවර වෙලා අර ඉන්ද්‍රිය ධර්ම වැඩිලා බර ධර්ම වැඩිලා බොජ්ජංග වැඩෙන එකක් නෙමෙයි. මේක විග්‍රහ කරලා තියන්නේ අපි අනුපූරකව. නමුත් සිදු වෙන්නේ එකටමයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ක්‍රමානුකූලව මේ සියල්ලම සිද්ධ වෙනවා. ඊළඟට මේකේ ප්‍රතිඵලයක් හැටියට සච්ච බොජ්ජංග, අර සච්ච චතු සච්ච පූර්ණය වෙනවා. මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ සච්ච පබ්බේ හැටියට විග්‍රහ කරලා තියෙන්නේ අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන. මේකයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි එකයි, දෙකක් නෙමෙයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු දෙමයි මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ සත්‍ය පබ්බය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අර දුක්ඛ අරිය සත්‍ය හැටියට විග්‍රහ කරපු දෙම මේකේ දුක්ඛ සත්‍ය නිද්දේශ හැටියට විග්‍රහ කරලා වචනෙන් කියලා දීලා තියෙනවා. ඒ අනුව කතවංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, අර ව්‍යාධිපි දුක්ඛා වෙනුවට මරණම්පි දුක්ඛා, ජාතිපි දුක්ඛා වෙනුවට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසි දුක්ඛා විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම අප්පියේහි සම්පයෝගෝ, පියේහි විප්පයෝගෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛා, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ධම්මචක්කප්පවත්තන සූත්‍රෙත්, සත්‍ය විභංග සූත්‍රෙත්, මහා සතරාටිපට්ඨාන සූත්‍රෙත්, තවත් සූත්‍ර ගණනාවකමත් මේ සත්‍ය පබ්බය ඇතුළේ විභංග ප්‍රකරණෙත් මේ සත්‍ය පබ්බය තියෙනවා. සියලු තැන තියෙන්නේ එකම දෙයක්. හැබැයි මහා සතරාටිපට්ඨාන සූත්‍රය දැන් මේ අපි කියවන සූත්‍රයේ ඊට වඩා වෙනස් නෙමේ, ගැඹුරු විග්‍රහයක්, විස්තර සහිත විග්‍රහයක් කරලා තියෙනවා, කරනවා. දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ හෝ චක්ක සත්‍ය විභංග සූත්‍රයේ හෝ නැති විදිහට එක එක පදේ අරගෙන මෙතන විග්‍රහ කරලා තිනවා. කතමාච භික්කවේ ජාති, කතමාච භික්කවේ ජරා, එම ජරා ජාති විග්‍රහ කරලා තියෙන යාතේ සන්තේ සංසත්තානං තම්මි තම්මි සත්වනිකායේ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බති සංකන්දානම් පාතු බාහෝ ආයතනානං පටිලාභං අයං උච්චති භික්කවේ ජාති විග්‍රහ කරලා තියෙනවා. මාගදී භාෂාවෙන් ඉතා පිරිසිදුව ජාති කියන්නේ මොකද්ද කියලා. ජාති කියන්නේ මේ අපි පද පරම විදියට හිතන ජාති වලට වඩා හුඟක් වෙනස් දෙයක්. මෙතන ආයතන කන්දානම් පාතු බාවෝ ආයතනම් පටිලාභෝ. දැන් මෙතන කන්දානම් පාතු බාවෝ ආයතනම් පටිලාභෝ කියන එක ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන්නේ ඔය ඇහ කන නාසය දිවකය මන කියන ආයතන වගේ. එහෙම එකක් නෙමෙයි මෙතන ආයතනික රටාවක් සකස් වීම. ඒ වගේම පංචස්කන්ධය අර උපාදානස්කන්ධය තමා මෙතන ජාති වෙන්නේ. මේක හොඳට ජාති කියන්නේ උප්පජ්ජති කියන එකයි. ඒවා ඉපදෙනවා. අර දුක්ඛාරිය සත්‍ය නොදන්නා නිසා. පිරි අපිරි දෙකට කටයුතු කරන නිසා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා නිසා. ඒ අනුව මේක විග්‍රහ කරලා තියෙනවා එකින් එකම කතමංච බිකවේ මරණං සෝකෝ පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා මේ සියලු දේ යම්පි ඉච්ඡන්න ලැබති තම්පි දුක්ඛා මේ ඔක්කොම මේ මහා සතර ආටිපට්ඨාන සූත්‍රයේ අර සත්‍ය විභංගයේ දුක්ඛාරිය සත්‍ය පැහැදිලිව එකින් එක විග්‍රහ කරලා තියෙනවා ඊළඟට සමුදය සත්‍ය මෙතෙන්දි තමයි වැදගත්ම දේ මහා සතර ආටිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ සමුදය කියන්නේ අලුතෙන් සම්බන්ධයක් උපදවීම කියන එකයි කොහොමද කතමංච බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි රියතිදං කාම තණ්හා විභවතං භව තණ්හා විභව තණ්හා ඊළඟට බොහොම ලස්සන විග්‍රහයක් කරනවා මේක චචක්ක සූත්‍රයේ තියෙන විග්‍රහයම මේකේ කායන්නේ මේ තියෙන්නේ ලෝක ලෝක කියන්නේ අඳුර මේ අඳුර සකස් වෙන හැටි මේ සමුදය අරිය සත්‍ය විග්‍රහ කරලා තියෙනවා සාකෝ පනේසා බික්කවේ තණ්හා කත්ත උප්පන්නමානා උප්පජ්ජති කත්ත නිවිසමානා නිවිසති මෙන්න මේකයි වැදගත්ම දේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවියති යන් ලෝකේ පිය රූපං සාත රූපං මේ පිය රූපං සාත රූපං විග්‍රහ කරලා තියෙනවා 36ක් හැටියට චක්කු ලෝකේ පිය රූපං සාත රූපං සෝත ලෝකේ පිය රූපං සාත රූපං ගාන ලෝකේ දිවා ලෝකේ කාය ලෝකේ මනෝ ලෝකේ පිය රූපං සාත රූපං දැන් මේක තේරෙනවනේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපං කියන්නේ මොකද්ද ඇහැට දකින ප්‍රියමනාප අර සොම්නස් සතුට ආස්වාදයක් ගෙන දෙන රූපය සාත රූපං ඒකට අපි තණ්හා එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එතන එතනදිම අර පිය යම් ලෝකේ පිය රූපං සාත රූපං නැත්නම් තණ්හා උපජ්ජමානා උපජ්ජති වෙන්නේ නැහැ එතෙන්දි මේ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති මේකේ නිවිසමානා නිවිසති මොකද්ද මේකේ තේරුම මේ වචනේ නිවිසමානා නිවිසති ගෙට ගන්නවා නිවෙසට ගන්නවා මොනවද අර තණ්හාව අර ප්‍රිය රූපේ චක්කු ලෝකේ ප්‍රිය රූප සාත රූපෙට තණ්හා වුණාම ඒක ගෙට ගන්නවා මම අර උදාහරණයක් කිව්වේ අර අරුදු 18ක විතර ළමයෙකුට අර දැක්කාම අර පිය රූපේ අර කැමරාවෙන් ට්‍රික් ගාලා අරගෙන මොකද කළේ? ගෙට ගත්තා. ඕක තමයි නිවිසමානා නිවිසති. ඊට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම චක්කු ලෝකේ, සෝත ලෝකේ, ගාන ලෝකේ, ජීවහා ලෝකේ, කාය ලෝකේ, රූප ලෝකේ, මේ මනෝ ලෝකේ මේ ලෝක හයක් තියෙනවා. ඊළඟට මේ ලෝක හය ඊළඟට බාහිර ලෝක හයක් තියෙනවා රූප ලෝක සද්ද ලෝක ගන්ධ ලෝක රස ලෝක පොට්ටබ්බ ලෝක ධම්ම ලෝක වලටයි පටිච්ච වෙන්නේ ඊට පස්සේ විඥාන ලෝක හයක් තියෙනවා අර අතෙන්දි කිව්වේ චචක්ක සූත්‍රයේ කාය 36ක් මෙතන කාය වෙනුමට ලෝක අඳුර අරක අර වේග වේදනා 36ක් තියෙන්නේ මෙතන තියෙන්නේ අඳුර අඳුරු වෙන 36ක් ඒ වගේම විඥාන ලෝක 36ක් හයක් ඊට පස්සේ සම්පස්ස ලෝක හයක් ඊට පස්සේ සම්පස්ස වේදනා ලෝක හයක් ඊට පස්සේ චේතනා සංචේතනා ලෝක හයක් ඊට පස්සේ තණ්හා ලෝක හයක් ඊට පස්සේ විතක්ක විචාර ලෝක හයක්. ඔය හයම හිතෙන් කරන දේවල් වෙන මොකක්වත් නෙමෙයි. අර එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති උණු ගමන් නිවේශමානා නිවේශති වෙන්න මේ චක්කු ලෝකේ චක්කුංච පටිච්ච රූපේච උපද්දති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන කියන එක තමයි නිවේශමාන. ඒ අතර මේ 36ම සිදු වෙනවා. ඒ නිසා මේක තමයි සමුදය විග්‍රහය. සමුදය වෙන්නේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජ. එතන එතෙන්දිම තනක හාවීමක් හිතේ උපදින. තනක හා වුණාට පස්සේ ඒකේ අර පියවර හයක් ගිහිල්ලා චක්කුංච පටිච්ච රූපේච උපද්දි චක්කු විඥානං සම්පස්සජා වේදනා තණ්හා ඒක වෙලා අර උපාදානය සිදු වෙනවා. උපාදානය තමයි නිවිසමාන. ඒක තමයි සමුදය විග්‍රහය හැටියට ලෝක 36ක් හැටියට විග්‍රහ කළේ. ඒක තමයි සමුදය විග්‍රහය. ඊළඟට නිරෝධ සත්‍ය නිද්දේශේදී කියනවා දැන් මේ සමුදයකේදී කිව්වේ උපජ්ජමානා උපජ්ජති තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවේශමානා නිවේශති. දැන් මෙතෙන්දි නැවත කියනවා යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති. දැන් ආනපාන සති සමාධිය වඩනකොට මොකද වෙන්නේ? එත්තේසා තණ්හා පහියමානා පහියති. අනිච්ච දුක්ඛ අනාත්ම වෙනකොට මොකද වෙන්නේ? එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ හිත ඇතුලේ. ඒ අනුව දැන් අර උපජ්ජමානා උපජ්ජති වෙන්න එනකොටම නොඋපදවාම පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති. ඒක දිගේ නිරුජ්ජ කියන්නේ රෝධ ගහන්නේ. දැන් අර නිරෝධ කරලා සමුදය උපදවන්නේ නැහැ. ඒ වගේම අර තණ්හාව උපදින්නට පෙර අනුපාද නිරෝධයෙන් අනුසය ප්‍රහාණය කරනවා. ඒක මේ ලෝක 36දිම අර ඉස්සෙල්ලා කිව්වනේ චක්කු ලෝකේ. මේ චක්කු ලෝකෙත් මේකයි කරන්නේ, රූප ලෝකෙත් මේකයි කරන්නේ, සෝත ලෝකේ, ගාන ලෝකේ, ජීවා ලෝකේ. මේ 36න් කොයිකකදී හෝ එකකදී අපි පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති කළොත් අර සම්භවං වෙන්නේ නැහැ. කර්ම බීජයක් සකස් වෙන්නේ නැහැ. උත්පත්ති බීජයක් සකස් වෙන්නේ නැහැ. සමුදය වෙන්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. ඒ අනුව හිත පිරිසිදු වෙනවා. චතු අරිය සත්‍ය පූර්ණ වෙනවා. ඊළඟට තියෙන්නේ මග්ග සත්‍ය නිද්දේශය. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය, වෙන කිසිම දෙයක් නෙමෙයි. මෙතන තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය වෙනවා. ඒකට කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. තමන් තුළ සම්මා අංග පූර්ණය වෙලා සම්මා ඥාන සම්මා විමුක්ති පූර්ණය වෙනවා. මෙතෙන්දි කරන්න කිසිම දෙයක් නැහැ. හැබැයි කාය කායනුපස්සනාව දිගටම අර ආනපාන සති සමාධිය වඩන්න ඕන. ඒ අනුව තමයි විද්‍යා විමුක්තිය පරිපූර්ණද කිව්වේ මේ මග්ග සත්‍ය පූර්ණේ වුණා. ඒ අනුව හතර වරක් මේ චතු අරිය සත්‍ය පූර්ණය වෙනවා. මේ යෝගාවචරය තුල නිවන් මග විවුර්ත වෙනවා. නිවනට පත් වෙනවා. අර විද්‍යා විමුක්තිය පූර්ණ වෙලා ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙලා සම්මා විමුක්තියටපත් වෙලා අධිගතා හෝති කියන තත්වයටපත් වෙනවා. ඒක තමයි නිවන. ඉතින් ඒක නිසා මෙතෙන්දි මේ ධම්මේසු ධම්මානුපස්සනාවේදී තියෙන්නේ දැනගන්න තමා තුළ ඇතිවන දේ වෙනස්කම්. කරන්න දෙයක් නැහැ. කරන්න දේ තියෙන්නේ අර කායේ කාය අනුපස්සනාවේදී තමා කළ යුතු සියලු දේ තියෙන්නේ. ඉතින් ඒක නිසා කායකානුපස්සනාවේ නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව ආනපාන සති සමාධිය වඩනවා නම් ඔය ඉතුරු ටික සියල්ල සිද්ධ වෙනවා. හැබැයි දැනගන්න ඕන පජානාති, තේරුම් ගන්න අවශ්‍යයි තමන් තුළ ඇතිවන වෙනස. ඉතින් මේක තමා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ මේ විග්‍රහ කරලා තියෙන්නේ මොකද්ද? මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය තුළ විග්‍රහ කරලා තියෙන්නේ මොකද්ද? මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව මෙතෙක් පවත්මමින් හිටිය පුද්ගලයා තුළ ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා ආයතනික රටාවක් සකස් වුණා. ඒකට ගැළපෙන විදිහට ඔය ශරීර කූඩුවත් අධ්‍යාත්මිකවත් සකස් වුණා. දැන් ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට වෙනත් ක්‍රමයකට මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට, මුල් උදුරා දමන්නට, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන්නට උපකාරක ධර්මතා 37ක් පූර්ණය වෙනවා. ඒකට කියව බුද්ධකාරක ධර්ම. බුද්ධ කියන්නේ බව උදුරා දෙමින්. එතකොට බව උදුරා දමන්නට උපකාරක ධර්මතා 37ක් පූර්ණය වෙනවා ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව යමෙකුට වඩන්න පුළුවන්. ඒක උදුරා දැමිනවා. ඉතින් ඒක නිසා මේ බව උදුරා දැමීම තමා මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ, විග්‍රහය කරලා තියෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, එහෙම නැත්නම් බුද්ධකාරක ධර්ම තමා පූර්ණ වෙන්නේ. බුද්ධකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම කියනවා, බුද්ධකාරක ධර්ම කියනවා. බව උදුරා දමන්නට උපකාරක ධර්ම කියන එක තමයි සිංහලෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ බව උදුරා දැමීමයි බුද්ධ, වෙන මොකක්වත් නෙමෙයි. ඒ බව උදුරා දැම්මට පස්සේ මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, ওই බඹයක් පමණ වූ චිත්තසංතානේ මනෝමේකයෙන් උදුරලා දැම්මට පස්සේ නැවත කර්ම බීජ එකතු වෙන්න විදිහක් නැහැ. අර රතන සූත්‍රයේ කියපු කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකේ බවස්මින් තේ කීන බීජා විරුලි චන්දෝ නිබ්බන්ත දීරා යතායම්ප දීපෝ. ඒ උදාහරණයම තමා කියන්න තියෙන්නේ මෙතනින්. දැන් අපි අලුතෙන් තෙල් දාන්නේ, තිරේ දාන්නෙත් නැහැ. තෙල් ටිකක් තිරේ ඉවර වුණාට පස්සේ පාන නිවිලා ගියා වගේ. අර තෙල් දැම්මේ රාගය, ද්වේෂය, මෝහය නිසා තෙල් විතරේ. දැන් ඒක නැවැත්තුවා. නැවැත්තුවාට පස්සේ කොයි වෙලාවේ හරි දැල්ල ඇවිල්ලා ඉවර වෙනවා. ආයි දිගටම දැල්වන්න. ඒ වගේ තමයි මේකත් වෙන්නේ. මේ ටික තමයි මහා සතර සතිපට්ඨානේ සූත්‍රය හොඳට තේරුම් ගන්න ඕන. මෙතෙන්දි කිසිම ධානයක් වැඩිවීමක් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ධ්‍යාන වැඩෙනවා. හැබැයි ඒවා තුට්ටුවකටවත් වටිනාකමක් නැහැ. දැන් ධ්‍යාන කියන්නේ අර පේන කොටස උදුරලා දැමීම, සුද්ධ කිරීම. දැන් මෙතෙන්දි කරන්නේ මුල් උදුරා දැමීම. අපි මුල් උදුරනකොට කප කපා ඉන්න ඕනේ නැහැ. ධ්‍යාන කියන්නේ කපා දානවා. උඩට පේන හරිය කපා දැමීම ධ්‍යාන. දවා හැදී අපිට කප කපා ඉන්න ඕනේ නැහැ. අර රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන්නමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය වීමෙදි සිදුවෙන්නේ. ඒ නිසා මේ මුල තියෙන තාක්කල් හැබැයි ධානවලින් විතරක් මුල උදුරන්න බෑ. ඒකත් තේරුම් ගන්න ඕන. ඒ නිසා ධාන බලාපොරොත්තු වුණත් නැතත් මුල් ඉදිරියොත් නිවන සාක්ෂාත් වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙනවා. ඒකයි කියන්නේ. දැන් තව තියෙන්නේ දවස් දැන් ඉවරයි හුඟක් කාලය. අනිත් පාර දැන් මහා සතරාතිපට්ඨාන සූත්‍රය ඉවරයි. හෙට කායගත සති සූත්‍රය හෙට හවසට කියනවා. මොකෝ කායගත සති සූත්‍රයත් අපි හැම කෙනෙක්ම දැනගන්න ඕන. හෙට උදේට මං හිතන්නේ හෙට ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනවා. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ මේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව දස සංඥා අනුව වඩන හැටි. දැන් මෙතෙක් මේ කියපු දේ න්‍යාය, මේක න්‍යාය විග්‍රහයක් මේ කලේ. දැන් මේක ප්‍රායෝගික වෙනවා හෙට ගිරිමානන්ද සූත්‍රයේදී. ප්‍රායෝගිකව කොහොමද මේ මුල් තුන උදුරා දාන්නේ කියන එක පැහැදිලි කරනවා. එනිසා දැන් මේ මෙතන ඉගෙන ගත්ත මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ තියරි එක න්‍යාය, මේක සිදුවෙන හැටි. හැබැයි සිද්ධ කරන්න ඕන දේ ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය වඩන හැටි ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. ආනපානම තමයි, වෙන මොකක්වත් නැහැ. ඒ අනුව හෙට ආනපාන සති සමාධිය වැඩෙන හැටි ප්‍රායෝගිකව ගිරිමානන්ද සූත්‍රයෙන් බලා ගන්න, තේරුම් ගන්න, ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙනවා. ඊළඟට හෙට හවසට කායගත සති සූත්‍රය අනිද්දා උදේ මේ ආකාරයට ප්‍රායෝගිකව මුල් තුන, කුණු මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දාලා මේ නිවන සාක්ෂාත් කරගන්නට උපකාර වන සත්ත උට්ටාන කුසල සූත්‍රය කුණු මුල් තුන උදුරා දාන්න උපකාර වන පියවර හතක් තව පැත්තකින් පෙන්වන්න සත්තට්ඨාන කුසල සූත්‍රය දේශනා කරනවා. අනිද්දාට අනිද්දාවස අපි තව ධර්ම දේශනා දෙකක්, සූත්‍ර දේශනා දෙකක් මේ බුද්ධ ශාසනය පවත්වාගෙන යන්න ඕන මහඟු උපකාරයක් වෙන බුදුහාමුදුරුවෝ එදා දේශනා කරපු කිංති සූත්‍රයත්, සංඝබේද සූත්‍රයත්, ආනන්තරික පාපකර්ම සූත්‍රයත් දේශනා කරනවා අනිද්දාවසට. ඊගාව දවස අවසාන සිකුරාදා උදේ අනුධම්ම සූත්‍ර හතරත්, අනත්ත ලක්ඛන සූත්‍රයත් දේශනා කරනවා. එතනින් අවසානයි සිකුරාදා හවස. හවසරුවේ ධර්ම දේශනාවක් මොකක්වත් නැහැ. දවල් එකට සමාලෝචනය ආරම්භ වෙනවා. ඔය පින්වතුන්ටත් අවස්ථාවක් ලැබෙනවා කීප දෙනෙකුට කැමති නම් වචන කීපයක්, විනාඩි 5ක් 6ක් 7ක්, උපරිම 10ක් වෙනකන් කතා කරන්න 25 දෙනෙකුට විතර අවස්ථාවක් ලැබෙයි. එකේ ඉඳන් 4ට වැඩසටහන අවසානයි. ඉතින් ළඟපාත ඉන්න අයට සියලු දෙනාට ගෙදර යන්න පුළුවන්. නමුත් අර දුරපලාත්වල මින්ද දාපු අයට අපි ඒ රාත්‍රීන් දිලා පහුවදා උදේ යන්න පුළුවන්. එතකින් දවස් 7 වැඩසටහන අවසන්. දැන් එතකොට තව ප්‍රශ්න අහන්න තියෙන්නේ දවස් 2ක් විතරක් පමණයි. දැන් මොනවද තියෙනව නම් ප්‍රශ්න තව අහන්න. තව උඟක් ප්‍රශ්න තියෙනවා අහන්න. ওই ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න බැරි නම් අපි මේ අති මේ පහුගිය අවුරුදු 3ක් විතර ඇතුළත භාවනා වැඩසටහන්වල ඇහූ ප්‍රශ්න 400 ගණනක් ඉන්ටර්නෙට් එකේ දාලා තිනවා වෙනම CD එකක් හැටියට. ඒ ප්‍රශ්නත් අහලා අරගෙන තේරුම් ගන්න ඒවට දුන්න පිළිතුරු මොනවද කියලා. තව උංගා දේවල් තියෙනවා අහන්න. නමුත් ඉතින් එක එක පින්වතුන් ඒ අයට අවශ්‍ය දේවල් තමයි උංගක් අය ඇහුවේ. මේ වෙන වෙන දේවල් ගැඹුරු ධර්මයට අදාළේවත් ඇහුවා නැති නෑ. නමුත් සමහර අනවශ්‍ය ප්‍රශ්නත් කමක් නෑ. ඒක එක ප්‍රශ්නයක් නෑ. ඒකත් තමයි දැනගන්න ඕන දෙයක්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අහන්න පුළුවන්. තව පැය එකයි එකමාරක් තියෙනවා. අහන්න පුළුවන් ඕන ප්‍රශ්නයක්.
ගරු රවණීය අරහතුන් වහන්සේ, අපි මේ මුලින්ම ඔබ වහන්සේගෙන් බණ දාම් අහන්න පටන් ගත්තට පස්සේ මූලිකවම පටිච්ච සම අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය වටහාගත්ත තුලින් උපාදාන පච්චයා භවෝ කියන තැන වටහා ගැනීමදී මම ප්‍රගුණ කළේ ඔය ආනපාන වශයෙන් අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම තමයි මූලිකවම කරන්න පටන් ගත්තේ. එතකොට සංඛාරවල තියෙන රාග දේශ මොව නැතුව කුසල මූල සංඛාර ඇතුළු වීමේදීත් අපි මේ දිගටම සිඳු කරගෙන ආවේ ආනපානම නේද?
ඔව් ආනපානම තමයි. හැම මුළු බුද්ධ දේශනාවේ තියෙන්නේ මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ අපි බැලුවොත් හරියට කල්පනා කරලා අස්සපස්ස ආනපාන කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා. එහෙම නැත්නම් තව වචන දෙකක් තියෙනවා. මොකද්ද? සුව
අසුව.
ඔය සුව දේ තමා නිවන. ඔය කරණීය දේ තමා නිවන. ඔය අස්ස තමා නිවන. අර පස්ස තමා පැවැත්ම. ඉතින් ඒක නිසා අපි සුව අසුව තමා දහසක් කිව්වේ. මොකද්ද? ඕනම තැනකට ඕනම විදිහකට යොදන්න පුළුවන් ධර්මයක් තියෙනවා නම් ඒක දහසක්. සුව අසුව දහසක්. දැන් මාගදී භාෂාවේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ සිංහල භාෂාවේ දහස නෙමේ මාගදී භාෂාවේ දහසක් කිව්වේ. යම් කිසි ධර්මතාවයක් තියෙනවා නම් ඕන තැනකට යොදන්න පුළුවන් ඒකට දහසක් කිව්වා.
ඒ වගේම ස්වාමීන් වහන්ස මේ සතර සතිපට්ඨානය වටහා ගැනීමේදී අපි අපතුලින් පතුවන රාගය ද්වේෂය නිසා රත්
මොනතුලින්
කායානුපස්සනා වේදානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනාව තුලින් මේ අපි අර බාහිරින් වේගයක් ගන්න එක දැන් මේ රටේ තොටේ සිඳවන දේවල් දැකලා ඒව වෙනින් ඒත් අපිට බාහිරින් එනවා වගේ පේනුණත් ඒ අපේ තුලින්ම නේද අපි ඒ
සම්පාව වේගය තමන්නේ ගන්න. දැන් තමන් මොකටද ඔය රූප වාහිනියක පෙන්වන දර්ශනයක් අනුව වේගයක් වේදනාවක් ආවේගයක්
ගන්න. අනේ නෑ මම
නමුත් දැන් මිනිසුන් පුරුදු කරලා තියෙන්නේ ඔය මැජික් පෙන්නලා ඔය මාධ්‍ය කාලේ ඔය සම්දර්ශන පෙන්නලා ඔය sannivedana කරලා මොකද මිනිසුන්ගේ වේගය වේදනාව ආවේගය චිත්තාවේගය කුලප්පු කරලා මතු කරලා අලුතෙන් මිනිසුන්ව නොමග යවන්නේ. ඒකයි sannivedan කියන වචනේම තේරුමකෝ. රාගය ద్వේෂය මෝහය නිවේදනය කරන රාගය ద్వේෂය මෝහය දර්ශනය කරන සම්දර්ශන ඒකමයි කරන්නේ.
ඔව් අපි මේ උගත දේ තුලින් තියෙන්නේ මේ දේවල් දිහා බලලා අපි කිසිම ඒක හේතුඵල දාන අනුවනේ නේද ස්වාමිනාස සිද්ද වෙන්නේ.
අපි ඔය රූපවාහිනිය ඔය ටීචර් අපිට රූපවාහිනිය අයින් කරන්න ඕනේ
නැහැ. රූපවාහිනිය නෙමෙයි ස්වාමිනාස සික සාමාන්‍යයෙන් අපිට
සිද්ද වෙන්නේ. අනිකේවත් එහෙම තමයි. අපි මොකටද මේ අපි හිතමුකෝ ඕනේ සමහර විට තමන්ගේම ගෙදර කෙනෙක් ටිකක් කේන්ටි ගිහිල්ලා තරහෙන් වචනයක් දෙකක් කතා කරනවා එක මොකක් හරි කරනවා. අපි මොකටද ඒ අහක යන කුණු ගොඩ ගන්නෙ? අපි ඒක නොගෙන ඒ වෙනුවට ඒ පුද්ගලයාටත් මෛත්‍රී කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? ඈ කොච්චර හොඳයිද? කොච්චර නිවීමක්ද? කොච්චර සැනසීමක්? ඒකයි කරන්න ඕන. හොඳයි
ස්වාමීන් වහන්සේ බෝවන්සීර දීගාස.
ගෞරවනීය ස්වාමීන් වහන්ස මේක නම් ඇත්තටම මට පුද්ගලිකව බලපාන ප්‍රශ්නයක් ගැන මම මේ අහන්නේ. මෙතෙක්කල් ඉගෙනගත්ත බුද්ධ ආගම කියන එක තමයි මම ඉගෙනගෙන තිබ්බේ. ඔය මැදුම් පිළිවෙත එහෙම කියන එක ඇත්තටම කොච්චර මේ වැරදි දෙයක්ද දැනගෙන හිටියේ කියන එක දැන් මට පසක් වෙනවා.
ඔව්
මේකත් එක්ක මට ලොකු ගැටලුවක් ආවා. මොකද මං ස්වාමීන් වහන්සේගේ සීඩී පටියකිනුත් ඇහුවා දවසක් අර සංඝෝ කියන වචනේ තේරුම. එතනදී සංඝයා ભેද කියන එක හොඳටම පැහැදිලි වුණා මට. මේ නිර්වාණයට යන කෙනෙක්ගේ ගමන අහුරණ එක තමයි සංඝයා ભેදය කියලා කියන්නේ.
සංඝෝ ભેදෝ බින්නෝ කියන්නේ අනුන්ගේ නිවන වාහන මේ සංසාර සම්බන්ධය බිඳලා දාන්න උත්සාහ කරන දේශනා කරලා තියෙන ධර්මය ඒ සංසාර ගමනට උපකාර වෙන ආකාරයට විකෘති කළා. අර සංඝෝ ભેදෝ බින්නෝ කළොත් ඒක තමයි සංඝ ભેදය. නැතුව හාමුදුරු දෙනමක් ભેද කිරීම, නිකාය දෙකක් පන්සල් දෙකක් ભેද කිරීම, පුද්ගලයන් දෙන්නේ ભેද කිරීම සංඝෝ ભેදෝ බින්නෝ නෑ. සංඝ කියන්නේම මගඵල ලැබීම. මගඵල ලබන්නට උපකාරක ධර්මයක් තියෙනවා. මේ ධර්මය විකෘති කළොත් සංඝ වෙන්න බෑ. ඒ නිසා සංඝෝ වේදෝ බින්නෝ කියන්නේ ඒ ධර්මයේ විකෘති කළොත් අර සංඝ වෙන්න බෑ. ඒකයි තේරුම.
දැන් ඒකත් එක්කම මම ලොකු අර්බුදයකට මුණ පැවවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මගේ දරුව තුන් දෙනෙක් ඉන්නවා. ඒ දරු තුන් දෙනාගෙන් දෙවෙනි දරුවා එයාට මහාන වෙන්නම ඕනේ කියලා අවුරුදු 9 මහාන වුණා.
සම්මතයෙන් නම් දැම්ම මහාන කරන්න ඉපා.
මහාන වුණා ස්වාමීන් වහන්සේ මම කැමති වුණේ නැහැ. නමුත් පන්සලේ හාමුදුරුව සහ සැමියාගේ කියන්නේ යාගේ අප්පච්චිගේ ඉල්ලීම පරිදි මට මේ තද බලසේ විරෝධ වෙන්න විරෝධයක් පාන්න බැරුව ගියා.
දැන් ඉතින් වෙච්ච දෙයට විශ්වාස වෙන්නත් එපා, පසුව වෙන්නත් එපා. ඒ දරුවටත් වෙලා බාවාම තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් මෙතනත් ඔය පොඩි දරුවෝත් ඇවිල්ලා ඉන්නේ. ඊට වඩා පොඩ්ඩක් වයසට ගියාම ඒ දරුවටත් මේ ධර්මය පාර පෙන්වන්න.
ඒ ස්වාමීන් වහන්සේ දැන් එයා තිනුත් දැන් දැනට උගන්නන බුද්ධ ආගම කියන එකනේ දැන්.
හරි, ඒක තමයි. ඉතින් දැන් බුද්ධ ආගම කියන එක කිසිසේත් නිවනට උපකාර වෙන දෙයක් නෙමේ ආගම. බුද්ධ ධර්මය නිතරම නිවනට උපකාර වන දෙයක්. දැන් මේ ළඟදී වාරකහාමුදුරුවන් මැරිලා මේ 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 අපවත් වුණා. වාරකහාමුදුරුව අපවත් වුණාට පස්සේ ඒගොල්ලෝ ව්‍යාපාරයක් ආරම්භ කළා, බිස්නස් එකක්, පොත් විකුණා. මෙතෙන්දී දැන් මේ ත්‍රිපිටකය අද ලංකාවටම ලියලා දුන්න ඔය කිරම ධම්මානන්ද හාමුදුරුවෝ විම ඔව්ද ඈ කිරම විමල ජෝති හාමුදුරුවන්ට තමයි ආරාධනා කරලා තිබුණේ මේක විවෘත කරන්න. හැබැයි ඒ හාමුදුරුවෝ බොහොම අවංකව පිරිසිදුව දේශනා කළා, කිව්වා, ප්‍රකාශ කළා. හිටන්නේ මේක දැන් ලෝකෙටම ප්‍රකාශ කළා තියෙනවා. අපි මෙතෙක් කල් මේ ආගමක් කියලා ඇදහුනේ එහෙම නැත්නම් මේ අපි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි ඔය මධ්‍යම පටිපදා මේ වගේ වැරදි දේ සියලු දේ තමයි අපි උගන්වන්නේ, අපි ලිව්වේ, අපි කියෙව්වේ, අපි කරේ කියන එක පිළිගත්තා. ඉතින් ඒක නිසා දැන් ඒ වගේ කෙනෙකුත් පිළිගත්තාම මේක බොහොම මතුවෙනවා. මුළු දැන් මුළු සංඝ සමාජයේම මේ ආමඳුරංගේ කතාව මේ කල්පනා කරන්න වෙනවා දෙතුන් පාර. ඔය විශේෂයෙන්ම ඔය කියපු දේවල් අනුව කොයි තරම් මිනිස්සුන්ගේ නිවන අපේ අම්මලා තාත්තලාගේ මුතුන් මිත්තන්ගේ පරම්පරාවේ අතීතේ මේ අවුරුදු ගණනාවක් තුළ නිවන වහන පැත්තටමයි මේ ආගම හැරෙව්වේ ක්‍රියාත්මකව. දැන් මේක විවෘත කරන්න හදනකොට අර ආගමේ අයමයි මේකට වල කපන්නේ, අකුල් හෙලන්නේ, මග වහන්නේ. ඉතින් ඒක නිසා ඒක සංඝ බීජයක් වෙනවා ඒක.
එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ පොඩි හාමුදුරුවන්ගේ අතිනුත් ඒ දේම
නෑ. ඉතින් කරන්න දෙයක් නෑ. දැන් ඉතින් ඒ දේ නොවන විදියට පොඩි හාමුදුරුවොත් හිමින් සැරේ ගෙනල්ලා මේ මේක ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන විලාවට මේ ධර්මයේ තේරුම් කරලා දෙන්න.
පොඩි හාමුදුරුවන්ට මං ටික ටික කිව්වා මේ
ටික ටික කියන්නේ ඔක්කොම එක පාට කියන්න බෑ. තාම තේරුම් ගන්න බැරි වෙයි.
නෑ තේරුම් ගන්නවා ඇත්තටම.
ආ එහෙනම් කමන්නේ. එහෙනම් කොහේ හරි සුමානෙකට ගෙදර එක්කන් යනවා කියලා එක්කන් එන්නකෝ.
ගැටලුවකට තියෙන්නේ.
එහෙම කළා.
ලොකු හාමුදුරුවෝ
දැන් අර ඕමල්පෙස ඕබිට හාමුදුරුව ගාව මහලමිලා ඉන්නවා අර සුජිත් මහත්තයාගේ පුතේ. එයා නම් දැන් ටිකක් ලොකුයි. දැන් අවුරුදු 20ක් විතර. අර සුබිත් මහත්තයත් කලේ ගෙදර එක්කන් යනවා කියලා සුමානියක් මෙටෙන්ටයි සූර්ය වැවටයි දෙකටම එක්කන් ආවා. දැන් එයා හාමුදුරන්ට පොඩි හාමුදුරන්ට තේරුණා. ඈ ඉතින් ඒකින්ද සම්මයක් ප්‍රයෝගයක් ඒක. හොරගමන්
නෙමෙයි.
යහපත් චේතනා.
ඒ කියන්නේ අවුරුදු 11යි දැන් එයාට
අවුරුදු 11 නම් තාම ටිකක් තේරුම් ගන්න අමාරුයි. නමුත් අවුරුදු 15-16 යනකොට නම් තේරුම් ගනී.
අසරේ හඳුරන්නේ මේ සේවිතබ්බන් කියන්නේ මොකද්ද?
දැන් උදේ මොකද්ද ඇහුවේ? ඒක අනිත් පැත්ත. උදේ ඇහුවේ පහතබ්බා. දැන් අර ඒක අනිත් පැත්ත අහනවා. සේවිතබ්බා කියන්නේ මේ අපි ඇතුළට ආශ්‍රය ගන්නවා. ඇහෙන් දකින, කනෙන් අහන, නාසයට දිවට කයට මනට සේවනය කරන්න ආශ්‍රය කරන්න භාවිතා කරන්න තියෙන දේ භාවිතා කිරීම සේවිතබ්බංච සේවිතා. භාවිතබ්බංච භාවිතා. ඉතින් ඒක නිසා දැන් අපි ඇහෙන් දකින සියලු දේ භාවිතයට ගන්න හොඳ නෑ. කොටසක් අයින් කරන්න ඕන. මොකද්ද කොටස අයින් කරන්න ඕන? මත් වෙන රත් වෙන දැවෙන තැවෙන ගිනි ගන්නා පීඩනය බීටිය කම්පනය චලනය ඇතිවෙන දේවල් ඉවත් කරන්න ඕන. භාවිතයට ගන්න හොඳ නෑ. මොනවාද භාවිතා කරන්න ඕන? සේවිතබ්බා කරන්න ඕන. නිවෙන මිදෙන විමුක්තියට හේතු වෙන දේවල් එච්චර. ඒකයි බලන්න ඕන. දැන් වයස ගියේද පොඩි හාමුදුරුවන්ට? ආ 11යි. අර අර උපාසක අම්මගේ දරුවා 11යි. ආ හරි හොඳයි හොඳයි ඉඳ ගන්න. 11ේදී ඔය ප්‍රශ්නවත් අහන එක හොඳයි. දැන් තේරුම් ගන්න ඕන ටික ටික. ඔව් අපි මේ මේ කාලේ තමයි අත් වශයෙන්ම මේ ළමින්ට හරි දේ කියා දෙන්න ඕන. එතකොට දැන් පොඩි රාහුල හාමුදුරන්ටත් ඔය කාලේ තමයි අර රාහුල වාද සූත්‍රය කිව්වේ.
කරුතර ස්වාමීන් වහන්සේ මේ කර්මයේ ප්‍රතිසන්දනාකරකන අහෝසිකම්ම කියන එක
එහෙම එකක් තියෙනවා. අහෝසිකම්ම තියෙනවම දැන් ඔයාට මේක බොහොම සරලයි. ඔයා දැන් මෙතෙක් කල් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් වැඩ කළා. මෙතෙක් කල් අපි හිතමුකෝ එකපාරට ඔයාට හිතුණොත් දැන් තරහා ගන්නෑ මම මෛත්‍රියෙන් වැඩ කරනවා. සියලු තරහෙන් වැඩ කරපු අයටත් කමා කරගෙන මෛත්‍රී කරනවා. අහෝසි කර්මය වෙනවද නැද්ද? ඈ අහෝසිනෝ. දැන් ඔයාමයි අර තරහෙන් යම් වැරදි දෙයක් ගොඩනගා ගත්තේ. දැන් ඔයාම මෛත්‍රී කළා, ඒක පිරිසිදු කළා. තමන්ගේ හිතම පිරිසිදු වුණා. ඒක අහෝසිකම්මයක් වුණා. ඉතින් ඒක නිසා ආනපාන සති සමාධිය වඩනකොට අර තරහ ආපු වෙලාවටම තරහ එන වෙන වෙලාවට මෛත්‍රී කරාම මොකද වෙන්නේ? අර තරහ අහෝසි වෙනවා. කර්මය අහෝසි වෙනවා. ප්‍රතිඵලයක් නැති වෙනවා. ඒ වගේම රාගය එන එන වෙලාවට අර අසුභානුස්සතිය වඩලා නෙක්ඛම්ම වඩිවහම අර කර්මය අහෝසි වෙනවා. ඒ වගේම නිච්ච සුඛාත් ආපු වෙලාවට අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළාම අනුපස්සනා කළාම මෙනෙහි නෙමෙයි අනුපස්සනා කළාම අර කර්මය අහෝසි වෙනවා. අර මේ වෙන ආගම් වල තියෙන අර කර්ම මොකද්ද? ඒක නෙමෙයි මේක. තේරුණාද? දැන් ওই කතෝලික ආගමේ එහෙම තියෙනවානේ පව් සමාකර ගැනීම. ඊට වඩා වෙනස් මේක. මේක අනුස්සති අනුපස්සන. ඒ ආගම් වල අනුපස්සන අනුස්සති නැහැ. ඈ
කර්මපතය සකස් වීමට පෙර නේ ස්වාමීන් වහන්සේ.
ඔව් දැන් තරහක් එනවා. තරහ ගන්නෙ නැතුව තරහෙන් ක්‍රියාත්මක කරන්නේ නැතුව ඒ තරහ අයින් කළා එතනට මෛත්‍රිය ගන්නකොට කර්මය අර ප්‍රතිකර්මයක් බවට පත් වෙලා අර කර්ම අවශ්‍ය වෙනවා. ඒකයි. දැන් තරහෙන් අරගෙන වැඩ කළා ඊට පස්සේ විනාඩි 5කට 10ට පස්සේ මම එක් කළාට හරියන්නේ නැහැ. ඒකනේ දැන් ඔය සමුදේ නිරෝධ කිරීමේදී කොයි වෙලාවෙද කරන්න ඕන? යන් ලෝකේ පිය රූපං සාත ලෝකං එත්තේසා තණ්හා වෙන්න ඉස්සෙල්ලා තණ්හා පහිය මාන පහියදී නිරුජ්ජමාන නිරුජ්ජති කරන්න ඕන. ඒක තේරුම් ගත්තොත් හරියට හරි. උපජ්ජමාන උපජ්ජති පහියමාන පහියති නිවිසමාන නිරුජ්ජමාන නිරුජ්ජති කරන්න ඕන. ඒකයි තුන.
අතිගරු ස්වාමීන් වහන්ස, මේ එතන අහෝසිකම් යටතේ මේ දැඩි අපිතම ගව ඝාතනය කරන මනුස්සයෙක් කියලා ඒ වගේ අවස්ථාවකදී ඒ මනුස්සයාට තුල තියෙන කර්මය මේ
හැබැයි වැය කරන කොටස ඉතුරු වෙනවා. කය කරන කොටස කපා දාන්න පුළුවන්. දැන් අඟුලිමාල හාමුදුරුව ගව ඝාතනය නෙමෙයි කළේ, මිනිනේ මැරුවේ. ඒත් අරහත් වෙන්න බැරි වුණාද? හැබැයි අරහත් වුණාට පස්සේ වැය කරන්න සිදු වුණාද නැද්ද?
සිදු වුණා.
කොයි වෙලාවකවත් අඟුලිමාල හාමුදුරුව එළියට බැස්සා නම් පිණ්ඩපාතයට හරි වෙන වැඩකට හරි ලේ තවරගෙන තමයි ආවයි කියන්නේ. ඇයි? මොකද අහක යන දර කෑල්ලක්වත් කෝටු කෑල්ලක්වත් කොල්ලෙක් ගහන ගලක්වත් වැදිලා ලේ පිරාගෙන යහ. ඒක බෑ කොටස. ඒක නවත්තන්න බෑ. හැබැයි අරහත් තත්වේ නවත්තන්න බැරි වුණා. අරහත් තත්වේ වීමට නවතිනවා බැරි වෙලාවත් අම්මව මැරුවා. අනන්තරී පාප කර්මයක් වුණා නම් ඒක නවතිනවා. ඒක ඊට ඉස්සෙල්ලයි බුදුහාමුදුරුවෙන් දැන්නම් තිබුණානේ ඔය 999ක් බණ්ඩකන් ඉන්න නැතුව එක්කෙනෙක් දෙන්නේ තුන්දෙනෙක් මරනකොටම නවත්තන. බුදුහාමුදුරුවෝ කොයි වෙලාවෙද ගියේ? අර ආනන්තරිය පාප කර්මය කරන එක වළක්වලා ගෙනාව. එතෙක් ගෙනාවේ නැහැ. ඉතින් ඒක නිසා ආනන්තරිය පාප කර්මයක් තමන් කරගatti නැත්නම් තමන්ට මේ ජීවිත කාලේ නිවැරදි මඟ හොයා දැනගෙන නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන්. අවම වශයෙන් සෝතාපට්ටි ඵලයටපත් වුණොත් නිබ්බාන ගාමී වෙනවා, පටිසෝත ගාමී වෙනවා, සතර අපායෙන් මිදින දර්ශන ඒ ඇති. ඊට පස්සේ ධම්මෝ රවේ රක්කති ධම්මචාරි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි.
හොඳමයි ඔබන්සිට දීර්ඝායු වේවා.
හැබැයි දැන් සමහරු බොහොම සැකයෙන් අහනවා, අනේ මේ ජීවිත කාලේ අපිට බැරි වෙයිද මේක කරගන්න? එහෙම සැකයක් අවිශ්වාසයක් අදහසක් තියෙනවා නම් ඒකම නිවනට බාධකයක්. ඒකම කරගන්න බැරි වෙන. ඒ නිසා මේ අදිත්‍යානය කියන එක තියෙනවනේ. ප්‍රාර්ථනා කියන වචනයන් බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ කොහෙවත් ප්‍රාර්ථනා නැහැ ඒ ආගමේදී. ප්‍රාර්ථනා කියන වචනය බුද්ධ දේශනාවේ නැත. තියෙන්නේ අදිත්‍යානය. අදිත්‍යානය නිසා ප්‍රාර්ථනාව කියන වචනේ උපනිෂද් ධර්මයකින් ආගමකින් දේව ආගමකින් ආපු දෙයක් ප්‍රාර්ථනා. නමුත් අද බුද්ධ ආගමේ මොකද තියෙන්නේ? සියලු ධර්ම දේශනාවන් අවසානයේ මොකද කරන්නේ? ප්‍රාර්ථනා. ඒව ආගම්. ඒව නිවන නෙමෙයි. ඒව ධර්මය නෙමෙයි. ඒව වැරදි වචන.
ගරු අරහතුන් වහන්සේ, මට මේ ප්‍රශ්නය අහන්න දුන්නේ මම ගැන හිතලා නෙමෙයි, අනිත් කට්ටිය ගැන හිතලා. ඔබ වහන්සේ මේ මතු කරපු ධර්මය මෙතෙන්ට ඇවිල්ලා අහපු ගොඩක් කට්ටිය මේ ධර්ම අහලා ඊට පස්සේ දැන් සමහර කට්ටිය සමහර ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ වගේම මීට සමානම දහම් දේශනා කරනවා. ඉතින් සමහර කට්ටිය මෙහෙ අහලා ඉවර කරලා ඊට පස්සේ දැන් මේ මග නවත්තලා සමහර ඒ දේශනා පිටිපස්සේ ගිහිල්ලා අහනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒකළුණ දෙන උපදේශ හරියේ දැන් මෙතනින සමහර කට්ටිය දැන් ඒ ස්වාමීන් වහන්සේලා මීට පස්සේ සමහරලාට ඒකළුණ හිතන සරල සීරණ සිංහල සමහර වශයෙන් කියන හින්දා ඒක පිටිපස්සේ ගිහිල්ලා කොටසක් අහන්න යනවා. ඉතින් මම අහන්න කැමතියි ඔබ වහන්සේ ඒ වගේ කට්ටියේ මොකද දෙන උපදේශ කියලා.
දැන් මගේ උපදේශය නම් යම් කිසි කෙනෙක් මේ දැනුමෙන් විතරක් ධර්මයේ දේශනා කරන්න යනවා නම් කොතෙන්ද හෝ වරදක් වෙනවා. දැනුමෙන් පමණ, දැනගත්තු දේ පමණ. ඒ නිසා යම් කිසි කෙනෙක් දැක්මක් ලබා ගත්තොත්, ප්‍රත්‍යක්ෂ කොට දැක්කොත් එතෙන්දි දේශනා කිරීම හොඳයි. ඒ නිසා දැනුම විතරක් තියාගෙන දේශනා කරනවා නම් කොහේදී හරි පරස්පර විරෝධී දෙයක් කොතෙන්දී හරි වෙනවා. ඉතින් ඒක නිසා දැන් මම මේක දැන් අපි බලන්න ඕන. හැබැයි යම් යම් අයට මේ වගේ තැනකදී යම් මේ කර යුතු කරණීයාකරණීය තේරුම් ගන්න පුළුවන් නිසා ඒ වගේ දේවල් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අනික් අයගේ ධර්මයක් අහන්න ඕන ටිකක්. අහලා තමන්ට පුළුවන්කම තියෙනවා තේරුම් ගන්න කොයිකද හරි කොයිකද වැරදි, කොතනද වැරදි කොතනද හරි කියන.
ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. රූප තණ්හා, ශබ්ද තණ්හා වලින් තණ්හා උපජ්ජමානා උපජ්ජති වෙන්නේ කොහොමද? අනිත් එක විතක්කය කියන්නේ මොකක්ද? විචාරය කියන්නේ මොකක්ද?
දැන් රූප තණ්හා මොකටද පටිච්ච වෙන්නේ? චක්කු තණ්හාවට රූප තණ්හා පටිච්ච වෙනවා. ඒක නිසා දෙකක් එකට ගිනි කූරයි පෙට්ටියයි දෙකම එකට ගාවන්න ඕනේ ගින්දරෙන්. තේරුණාද? දැන් ගිනි කූර විතරයි රූප තණ්හා. මොකද අධ්‍යාත්මික චක්කු. එතකොට අර ඇහැයි රූපයයි පටිච්ච වුණේ නැත්නම් චක්කු පටිච්ච රූපේච නොවුනොත් තණ්හාවක් උපදින්න බෑ, ගිනි උපදින්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන. අනික දැන් මේ වගේ දැන් අපි මේ චක්කුවලට සද්ද සංඥා පදිංච වෙන්න බෑ. චක්කුවලට සෝත සංඥා පදිංච වෙන්න බෑ. චක්කුවලට ගාන සංඥා ජීව සංඥා කාය සංඥා ධම්ම සංඥා පටිච්ච වෙන්නේ නැහැ. චක්කුවලට පටිච්ච වෙන්නේ රූප සංඥා. සෝතවලට පටිච්ච වෙන්නේ සද්ද සංඥා, ගානවලට ගන්ධ, ජීවාවලට රස, කාය පොට්ටබ්බ, ධම්ම මනෝ ධම්ම. වෙන ඒවා පටිච්ච වෙන්නේ නැහැ. ඒ දෙක මාරු වෙලා යන්න බෑ කොහෙවත්. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අනික මේ විතක්ක විචාර, අවිතක්ක අවිචාර, සවිතක්ක සවිචාර ත්‍රිපරිවර්තයේ තේරුම් ගන්න ඕනේ. මේකේ මුල් වචනේ තක්කචාර. තක්කචාර. චාර කියන්නේ මොකද? හැසිරීම. තක කියන්නේ මොකද? හිතේ සංචේතන පැවැත්වීම. ඒ නිසා අපි විතක්ක විචාර කරනවා. දෙකම එකට යන්නේ. සවිතක්ක නම් සවිචාර. අවිතක්ක නම් අවිචාර. එතකොට අවිතක්ක අවිචාර අපායට යනදී, සවිතක්ක සවිචාර නිවනට උපකාර වෙනදී, විතක්ක විචාර ලෝකේ හදනදී. හොඳට නරකට දෙකටම විතක්ක විචාර. තේරුණාද? ඒක නිසා මේ බුද්ධ ධර්මයේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. ත්‍රිපරිවර්තයෙන් අර දෙවෙනි එක නිතරම දෙපැත්තටම යනවා. දැන් අපිට විඥාන, ඥාන, ප්‍රඥා. ඥානය දෙපැත්තටම යනවා. ඒ වගේම දැන් මිත්‍යා දෘෂ්ටි, ලෞකික සම්මා දිට්ඨි, ලෝකෝත්තර සම්මා දිට්ඨි, ලෞකික සම්මා දිට්ඨියෙන් දෙපැත්තටම යන්න පුළුවන්. ඒ වගේම හේතු හෝති හීටි. හෝති කියන එක දෙපැත්තටම යනවා. හීටි කියන එක නිවන, හේතු කියන එක පැවැත්ම. මේ වගේ සියලු දේ දැන් අර මිත්‍යා සීලය අපායට, ලෞකික සීලය දෙපැත්තටම, අරකාන්ත ලෝකෝත්තර සීලය නිවනට. මේ වගේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. මේ ත්‍රිපරිවර්තයෙන් එකක් එකාන්තයක් අපායට, එකාන්තයක් නිවනට මැද දෙපැත්තටම යන්න පුළුවන්. කොයි පැත්තට යන්න පුළුවන්ද නැ? එතෙන්දි තමයි අපි වඩා ප්‍රවේශම් විය යුත්තේ. කොයිකද අපි තෝරගන්න ඕන කියන එක. අර විතක්ක විචාර දෙපැත්තටම, සවිතක්ක සවිචාර කරන්න ඕන, අවිතක්ක විචාර අතාරින්න ඕන.
අවසරයි අරහතුන් වහන්සේ. උදේ අහන්න තිබුණු ප්‍රශ්නයක් මේ වෙලාවේ අහන්නේ ස්වාමිනී. සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ අර දිට්ටිගතං, දිට්ටිගහනං, දිට්ටි සංයෝජනං දක්වා එන ඒ දිට්ටිගත වීම හය ආකාරයකින් එකින් එක අනුපූරක වශයෙන් ගුණාකාරව වැඩි වෙලාද ස්වාමීනි? දිට්ටි සංයෝජනම් කියන දක්වා
දිට්ටි සංයෝජන සංයුක්තව වෙනවා. එක දෙකක්, එකක් හෝ දෙකක් හෝ. එක එක කියලා තියෙන්නේ මේ හයෙන් චන්නන් දිට්ටින් අඤ්‍යතරා දිට්ටින් එකක් එකකිනුත් දිට්ටි සංයෝජන සංයුක්තව වෙනවා.
සකස් වෙන්න
පුළුවන්. ඔව්, සකස් වෙන්න පුළුවන්. දිට්ටි ගතන් වුණත්, දිට්ටි ගහනන් වුණත්, දිට්ටි කාන්තාරන් වුණත්, දිට්ටි විසුකන් වුණොත් ටිකක් බලවත්. ඒ නිසා මේක ඒ දිට්ටිය ඔය පුද්ගලයා තුළ ඔය හය කොයි වෙලාවෙත් ක්‍රියාත්මක වෙනවා.
හයම හෝ එකක් හෝ
ක්‍රියාත්මක වෙලා දිට්ටි සංයෝජන සංයුක්තෝ වෙලා අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස උරුම කරගෙන ජීවත් වෙනවා. ඒකෙන් න පරිමුච්ඡති දුක්ඛස්මාති. දුකෙන් මිදී නිදහස් වෙන්න දන්නේ නැහැ. තේරුම් ගත්තේ නැහැ. ඒ දිට්ඨියම තමයි සියලු පුද්ගලයන්ට නිවන මහන්. දිට්ඨියම තමයි වැරදි දෘෂ්ටියම තමයි, මිත්‍යා දෘෂ්ටියම තමයි, ලෞකික දෘෂ්ටියම තමයි සියලු මිනිසුන්ගේ නිවන මහන්. දිට්ඨියම පිරිසිදු කර ගැනීම තමයි, දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ව පසීදති වීම තමයි නිවනට මුල. සම්මා දිට්ඨියට පත්වීම තමයි නිවන. මග විවුර්ත වෙන්නේ.
ඔබ වහන්සේට දීර්ඝායුෂ.
අවසරයි.
මේ දිට්ඨිය පිරිසිදු කරගත හැකි එකම ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද ක්‍රමය? බණ අහලා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලබාගෙන අර සංවර ඉන්ද්‍රිය සංවර කරගන්න ක්‍රමය තේරුම් ගන්න. එතකොට ආනපාන සති සමාධිය වඩන්නත් ඕනේ. සද්දස්ස කුල බුද්දස්ස වෙන්නත් ඕන. සද්දා ඉන්ද්‍රිය මතු කර ගන්නත් ඕන. බණ අහලා බන ඇහිමෙන් මිසක කිසිම කෙනෙක් දෙන්නෙක් ඇර නිවන් දකින්න වෙන ක්‍රමයක් නැහැ. දෙන්නෙකුට බන අහන්න ලැබෙන්නේ නැහැ නිවන් දකින්න. කවුද දෙන්න? ලෞතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකේ අර ලෞතර බුද්ධත්වයට පත් වෙනකොට කාගෙන්වත් මේ නිවන් දකින්න ධර්මයක් අහන්න නැහැ. ගුරු උපදේශ රහිතවම පරප්‍රත්‍ය රහිතව පරප්‍රත්‍ය නැහැ. එනිසා සම්බුත් ඥානෙම ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. ඒ වගේම පසේ බුදු කෙනෙක් පච්චේක බුද්ධ පරප්‍රත්‍ය රහිතවම පර අර උපදේශ රහිතවම සම්බුත් ඥානෙම පච්චේක බුද්ධ වෙනවා. නමුත් සියලුම චතුසත්‍ය බුද්ධ අරහත් බුද්ධ ශ්‍රාවක බුද්ධ සියලුම දෙනා පරප්‍රත්‍ය ලබා ගන්නවා, පරතෝඝෝෂික ප්‍රත්‍ය ලබා ගන්නවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීසත් ධර්මයේ ශ්‍රවණය කරලා අර ධිට්ඨිය වෙනස් කර ගන්නවා. ඒක නිසා මේ බණ අහලාමයි සියලු අර චතුසත්‍ය බුද්ධ ශ්‍රාවක බුද්ධ අරහත් බුද්ධ සියලු දෙනා දැන් එක බුද්ධ ශාසනයක කෝටි ගාණක් බුද්ධත්වයට පත් වෙනවා. එක ලෞතර බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන නිසා එක බුදු කෙනෙක් විතරයි මේ භව උද්‍රා දමන ක්‍රමයේ දේශනා කරන්නේ. ඒ බුද්ධ ධර්මය අහලයි දැනගෙනයි තේරුම් ගන්නයි. ඒක නෑ අර අරිය ධම්මෝ කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ අරියාණං දස්සාවි කිවි. ඒ අනුවයි සියලු චතුසත්‍ය බුද්ධ එහෙම නැත්නම් අරහත් බුද්ධ භව උද්‍රා දමන්නේ. ලෞතර බුදු කෙනෙකුගේ එකම කාර්ය ධර්මය දේශනා කිරීම. මොකට ධර්මය දේශනා කරන්නේ? අනික් අයට ඇහැ පාඩන්, මග පාඩන්, පාර පෙන්වන්න, පාර විවෘත කරලා දෙන්න. මේක පාරක්, මාර්ගයක්, පිළිවෙතක්. ඒ පාර හොයාගන්න බැරුවයි සියලු මිනිස්සු ආගම දහ අතරමං වෙලා අර අඳුරේ අතපත ගන්න, පුද පූජා කරන්න, යාඥා කරන්න, ප්‍රාර්ථනා කරන්න, අනුන්ගෙන් නිවන ඉල්ලන්නේ, දෙවියන්ගෙන් බෝගස් වලින් පිළිම වලින් නිවන ඉල්ලනවා. සියලු ආගම් කාර්ය, සියලු බුද්ධ ආගම් කාර්ය. ඔය කොහෙවත් නිවන නැහැ. නිවන කොහෙද තියෙන්නේ? තමන්ගා. නිවා ගන්න ඕනේ තමන්ගෙම අර රාගය, ద్వේෂය, මෝහය නැමැති ගිනි තුන. ඒ නිසා වෙන කොහයක් ගිනි නිවන්න බෑ. නිවන්න ඕන කාගාව තියෙන ගින්නද? තමන් හදාගත්ත ගින්න. මේක ගින්නක්. මේක නිවන්න පුළුවන් තමන්ට. වෙන කාටවත් බුදු කෙනෙකුටවත් අම්මා තාත්තට තමන්ගේ සාම්පුරුෂයාට භාර්යාව දූ පුතුන්ට ඔය ගින්න නිවන්න බෑ. තරහාගත්තොත් ගින්නක් එනවා. රාගයෙන් ආවත් අර කාමච්ඡන්දයෙන් ගින්නක් එනවා. මානයෙන් කටයුතු කළොත් ගින්නක් එනවා. ඒ ගිනි අර ගිනි වලින් දැවෙනවා, පැච්චෙනවා, තැවෙනවා, බීටියටපත් වෙනවා, පීඩණයටපත් වෙනවා, කම්පණයට, චලනයට, බයට, විස්සෝපයටපත් වෙනවා. ගින්න තමයි දස ගින්න. දස ගින්නම උපජ්ජති කරගන්නේ, උපදවාගන්නේ අර අඥානකම, දුකේ අඥාන. වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා මේ බණ ඇහුවාම හොඳට තේරුම් ගන්න ඕන කාගේවත්ම වරදකට කාටවත් වරද පටවන්න යන්න එපා. කිසි කෙනෙකුට අම්මා තාත්තට වරද පටවල හරියන්නේ නැහැ. වරද පැටවුව ගමන්ම තමන්ගේ හිතේ කිලුටු කෙලස් ගතියක් එනවා. ඒ නිසා දැන් නොයෙකරි හිතන්න ඉඩ තියෙනවා. එක්කෝ අම්මා තාත්තා තමයි මට ඉන්න දෙන්නේ නැත්තේ, එක්කෝ මහත්තයා, එක්කෝ නෝනා ඔක්කොම බාධා කරනවා. ගෙදර ගිය ගමන් මේකට විරුද්ධ නැහැ. ඒ සියලු දේ තමන් විසින් කරගත්ත කර්මයට පිළිතුරු. ඒ නිසා කිසි කෙනෙකුට තමන්ගේ නිවන වහන්න බෑ. තමන් හරියට වැඩ කරනවා නම් අර උදේ සම්බාසව සූත්‍රයේ විනෝදනා, අදිවාසනා, පරිවජ්ජනා පහට අබ්බා කරනවා නම් පටිසේවන කිසිසේත්ම කාටවත් නිවන වහන්න බෑ.
ගෞරවනීය අරිහතුන් වහන්සේ, ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් මෙතනත් අර කියුණා පව් සමාකර ගැනීමක් බුදුදහමේ නැති බව. ඒ වුණත් මේ විදිහේ උපදේශයක් අපට මීට පෙර ලැබුණා. එය නිවැරදි කර ගැනීම ඔබ වහන්සේ තුලින්ම කරගන්නට ඕන නිසායි මේ ප්‍රශ්නය අහන්නේ. ප්‍රාණඝාතයක් කියන්නේ කූඹියෙක් වගේ සතෙක් දැන හෝ නොදැන මැරුණාම අපි වැඩ කරද්දී එහෙම සිදුවෙනවනේ. ඒ අවස්ථාවකදී නිස්සත්තෝ නිජ්ජීවෝ ශුන්‍යෝ ධාතු මත්තකෝ කියලා ඒක අතහරින්න කියලා කිව්වා. ඒක
වචන හතරේ කිසි අර්ථයක් නැහැ.
එහෙමයි.
කරන්න ඕන ප්‍රායෝගිකව මොකද අද දවස තුල මම දැන හෝ නොදැන මගේ අතින් යම් ප්‍රාණඝාතයක් හෝ වරදක් හෝ පාපයක් වුණා නම් මට කමාව කරත්වා කමාව ලැබීවා.
එහෙමයි.
ඊළඟට ඒ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුරවන්න. ඒ සියලු සත්වයන්ට තමන් මේ සංසාරේ ගමනේ කරපු සියලු පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒ ඇයට බල ගන්නවන්න ඕන. අර කූඹියව කූඹි සත්වයෙන් ගොඩ ගන්න පුළුවන්. තේරුණාද? දැන් අර කූඹියා මැරුණා. දැන් මොකද උනේ? කූඹියට යහපතක් වුණා. යහපත මොකද්ද?
පින්.
තමන් මේ සංසාරේ මිනිහෙක් හැටියට කරපු සියලු පින් ඒ පින් කූඹියට පවරනවා.
එහෙම.
එතකොට අර කූඹියට කූඹි සත්වයෙන් ගොඩ එන්න
පුළුවන්.
උපකාර වෙනවා. ඒ නිසා අර කූඹියා විනාශ වුණාට ඒකට තමන්ට ආපහු මේ ඵල විපාකයක් කර්ම විපාකයක් ඉන්නේ. මොකද පින් දීලා පින් පවරලා ඒ කූඹියාව අර තත්ත්වයෙන් ගොඩ දාන්න අපේ පින තියෙනවා. ඒ නිසා මිනිහෙකුට පුළුවන්. මිනිහෙකුට තියෙනවා මේ සිරිපාද කන්දට වඩා ලොකු පින් කන්දක්. මේ සියලු පින් අනුමෝදන් කරන්න පුළුවන් එකම පුද්ගලයා මිනිහා. ඉතින් ඒක නිසා යම් කිසි ආකාරයක මේක මේ පව් සමාකර ගැනීමක් නෙමේ. මේකේ තියෙන ඊට වඩා උඟා ගැඹුරු අර්ථයක් ඇති දෙයක්.
එහෙම.
හැබැයි අර කරුණු හතර නිතරම නිවැරදිවම තේරුම් අරගෙන ප්‍රායෝගිකව කරන්න ඕන. සමාකර ගැනීම, පරම මෛත්‍රිය පැතිරවීම, පින්දීම සහ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ තවත් කෙනෙකුට යහපතක් කිරීම.
එතෙන්දී සංසාර ණය ගන්න දෙනෙකුනුත් නිදහස් වෙනවද?
ඔව්, ඒකෙන්ම තමයි නිදහස් වෙන්නේ. අර කූමියා මැරුණාම ණයක් වෙනවා. පින් දුන්නේ නැත්නම්, කමා කරගත්තේ නැත්නම්, මෛත්‍රී කළේ නැත්නම්.
එහෙම.
දැන් සාමාන්‍ය මිනිසු නෙමෙයි මෙතෙන්ට ආව ඔය ඔබ හැම ඔය කරුණු හතර කළාද මීට ඉස්සර? නෑ. දැනගෙන හිටියද?
නෑ.
දන්නෙත් නෑ. හැබැයි මේක මේ බුද්ධ දේශනාවේ තියෙන කරුණු ඔක්කොම සූත්‍ර ධර්ම වල තියෙන දේවල් එකතු කරලා මේක හදලා මේ ඉදිරිපත් කළා. ඉතින් ඒක නිසා මේ කරුණු හතර ඕනම කෙනෙකුට අඩු ගානේ දවසකට එකවරක්වත් කරනවා නම් මුළු ජීවිත කාලේ තමන් මේ සංසාරේ කරපු බොහෝ දේවල් වලින් ණය ගන්න දෙනුවනේ මිදී නිදහස් වෙන්න මේකම උපකාර වෙනවා. හැබැයි බොහොම පිරිසිදු සිතෙන් කරන්න ඕන. අවංකව සිතන්න. අපි කියනවානේ මේ සිංහල බොක්කෙන්ම මේක කරන්න. තේරුණා? මේක බොහොම මුළු හදවතින්ම බොක්කෙන්ම මේ වැඩේ කරන්න ඕන. නිකම් මේ උඩින් පල්ලෙන් ඔය වචන පොත කියවීම සමහරු කරනවා. ඒකේ ඵලයක් නැහැ. නිකන් උඩින් පල්ලෙන් වචන පොත අරගෙන කියවීම එච්චර ඵලයක් හරයක් නැහැ. අවංකවම අපි ඒ සියලු සත්වයින්ගෙන් සියලු දෙනාගෙන් කමා කරගන්න. අවංකවම පරම මෛත්‍රී ආර්ය මෛත්‍රී පතුරවන්න. අවංකවම තමන් කරපු සියලු පින් ඒ අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. ඒ අයට කැපකොට පින් දීලා මුදවා නිදහස් කරන්න. එතකොට ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ තවත් කෙනෙකුට මේ ධර්මයට මාර්ගයට පත් කරන්නට උපකාර වන කරුණු කාරණා පුළුවන් තරම් හැම වෙලාවෙම යහපත් චේතනාවෙන් කරන්න ඕනේ. එතකොට කරුණු හතර සම්පූර්ණයි. එතකොට තමන්ගේ හිතට ඇතිවන සහනය, සුවය පුදුමාකාර විදියට තමන්ටම තේරෙන්න ගන්න.
එහෙමයි. ඔබ වහන්සේ අඳුරෙන් අපව එළියට ආලෝකයක් පතුරවලා දුන්නා අපිට. ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
අවසරයි ගරු අරිහතුන් වහන්සේ, ඔබ වහන්සේ දේශනා කරලා වදාලා මේ පබ්බ 14ක් පිළිබඳව අපි යම් දැනුමක් ලබා ගත්තා. මේ අපි වර්තමාන මොහොතේ දැන් සිතට කෙලෙස් අරමුණක් එනකොට ස්වාමිනී මේ අපි ඔබ වහන්සේ දේශනා කරා සමතේකටපත් කරගන්න ඕනේ ආයුධ හතරක් අරගෙන කියලා. ඒක ස්වාමීන් වහන්සේ මේ ඒක යම් ආකාරයකට මට ටිකක් අපහසු වෙන නිසා මම ඒ වර්තමාන මොහොතේ ඒක සමතේකටපත් කරගන්න ධාතු මනසිකාරයේ ඒක ආපෝ තේජෝ වායෝ පට කියන එක මෙනෙහි කළා සමතේකටපත් කරගත්තට ඒක
සමතේකටපත් කරගන්න කරන්න ඕන ද්වේෂයේ සමතේකටපත් කරගන්න මෙත්තානුස්සතිය රාගයේ සමතේකටපත් කරගන්න අසුභානුස්සතිය තේරුණාද? එතකොට මෙත්තානුස්සතිය අසුභානුස්සතිය තියෙන්නේ සමතේටපත් කරගන්න. උදුරා දමන්නට මරණානුස්සතිය බුද්ධානුස්සතිය. එකයි යුගනන්ත. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය තරහ ඉස්සෙල්ලා තාවකාලිකව සමතේටපත් කරගන්න මෙත්තානුස්සතිය වඩන්න ඕන. උදුරා දමන්නේ නැහැ මෙත්තානුස්සතියෙන් මුල උදුරෙන්නේ නැහැ. අර මරණානුස්සතිය බුද්ධානුස්සතිය නිබ්බිදා කියන තත්වයටපත් වුණාම මුල ඉදිරෙනවා. එකයි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඔය රාගය අසුභානුස්සතියෙන් සමතේටපත් කරලා මරණානුස්සතියෙන් බුද්ධානුස්සතියෙන් උදුර දාන්න. එහෙමයි. නැතු ධාතු මනසිකාරය කියන එක ඊට වඩා වෙනස් එකක්. එහෙමත් එකක් තියෙනවා. නමුත් එතෙන්දිත් ඔය ආනපාන සති සමාධියමයි වෙන්නේ. ඒක තව ඉස්සරහට කියනවා.
අති ගෞරවනීය අරහතුන් වහන්ස, මේ බෝසතාණන් වහන්සේ මේ සිද්ධාර්ථ කුමාර මේ පොඩි කාලේ මේ දඹගහක් යට මේ ආනාපාන සති සමාධි භාවනාව වැඩුවයි කියලා කියනවා.
ඔව් වැඩලා තියෙනවා ඒක හරි.
එතකොට මේ
ඒ ආනාපාන ප්‍රාණයා ඒ සංසාරේ පුරුදු කරගෙන ආපු වායෝ කසිනේ.
ආහ්.
එහෙම එකක් තියෙනවා. හැබැයි එහෙම බැරි වෙලාවත් ඕක ආර්ය භාවනාවක් නම් ආර්ය ඥානයක් නම් එහෙනම් බුදු වෙලා තියෙනවා. එහෙනම් මොකද? එහෙනම් දැන් ආර්ය සීලයක්, ආර්ය සමාධියක්, ආර්ය භාවනාවක්, ආර්ය ධර්මයක් තේරුම් ගත්තා නම් බුද්ධ භවයට පත් වෙනවා. භව උදුරා දාන්න පුළුවන්. අරිය වෙන්නේ භව උදුරා නොදා. තේරුණාද? එතකොට අර අවුරුදු 35කදී බුද්ධත්වයට පත් වුණ දවසට පෙර බුදුහාමුදුරුවම කිව්වා පුබ්බේව මේ සම්බෝධා අනබි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස ඒව. මම මේ බෝධි මූලයේදී භව උදුරා දමන්නට පෙර භව උදුරා දමන ක්‍රමය හොයමින් හිටියා. භව උදුරා දමන්නට දන්නේ නැතුව හිටියා. අසම්බුද්දස්ස අනබි සම්බුද්දස්ස කරන ක්‍රමයක් නිනව්වක් නැතුව හිටියේ. එහෙමනම් අර බෝසත්තුමා භව උදුරා දැම්මනම් විතරයි අරිය ධානයකින් යන්නේ. හැබැයි අනාර්ය ධාන තිබුණා. ඉතින් ඒක නිසා අර පොඩි බෝසත්තුමාටත් ඒ අනාර්ය ධාන සංසාරේ පුරුද්දන්ව තිබුණා. ඒක හරි. ඒවා අනාර්ය ධාන. ඒවා අරූපී ධාන නෙමෙයි අනාර්ය ධාන. ඒවා තිබුණා. ඒවා හරි.
දැන් නම් පැහැදිලි අරහතුන් වහන්සේ. මගේ තව දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විජාතිකේ කොහොමද මේ ධහම අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්නේ? මේ භාෂාව නොදන්න නිසා.
ඔව් ඒකත් ඇත්ත. විජාතිකයන්ට මොකද අර සුනාපරන්තේ හරි අපරාපරන්තේ හරි නිපදලා තියෙන්නේ? ඇයි මේ පතිරූපදේශ ඉපදුනේ නැත්තේ? හැබැයි ඒ වුණත් දැන් අපි ගාවට ආවා ජර්මන් හාමුදුරු නම. හරිද? ජර්මනියේදී මහාන වෙලා කොහෙදී වුණා මහාන වෙලා ජර්මන් හාමුදුරු නමක් මේ 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 ගොඩනැගිල්ලටම ආවා. දැන්ට අවුරුද්දකට විතර උඩදී ලංකාවේ ඉන්න පින්වතුන් පිටසක් එක්කගෙන ආවා. ඒ ජර්මන් හාමුදුරුව විශ්වාස කරන්න මට වැඩිය හොඳට මාගදී භාෂාව දන්නවා. සියලු දේ මාගදී භාෂාව පටන් අරගෙන සියලු දේ මාගදී භාෂාවේ මම කියනකොට මාගදී භාෂාවේ ඔක්කොම කියනවා. ඉතින් මාගදී භාෂාව ඉගෙන ගන්න ජර්මන් භාෂාව ජර්මන් කාර්යයක් වෙන එක ප්‍රශ්නයක් නෑ. තේරුණාද? එතකොට හැබැයි ඒ හාමුදුරුවොත් මේ මාගදී භාෂාවේ හරියට අර්ථ ධර්ම නිරුක්ති තේරුම් අරගෙන හිටියේ නෑ. අර පරිවර්තකයෝ ලියපු අර්ථ ධර්ම තමයි දැනගෙන හිටියේ. හැබැයි කියනකොටම ඒ හාමුදුරන්ට තේරුණා. මොකද මාගදී භාෂාව ඉගෙනගෙන තිබුණු නිසා. මාගදී වචන පදවැල් දැනගෙන හිටිය නිසා. ඒ වගේම ඕස්ට්‍රේලියානු ආමඳුර නමක් ආවා. ඒ ඕස්ට්‍රේලියානු ආමඳුරන්ටත් සිංහල ආමඳුර නමකට වඩා හොඳට මේ මාගදී පදවැල් වචන තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා විදේශිකයන්ට කියලා මේකේ වෙනසක් නැහැ. හැබැයි මෙතෙන්ට එන්න ඕන. මෙතෙන්ට ආවේ නැතුව අර පරතෝ ഘോഷක ප්‍රත්‍යත් අර බුද්ධ ශක්තියට අනුගත වීමත් වෙන්නේ නැහැ මේ පතිරූපදේශයට එනකම්. ඒ රටේම හිටියොත් මහාන වෙලා මාගදී භාෂාව දැනගත්තත් අර දැනුවක් තියනවා දැක්මක් නැහැ. ඒකයි වැඩි. ඒ නිසා මේක දැක ගන්න ඕන.
මගේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදිලා ඉන්න කෙනෙක් මාර්ගඵලයන් නොලබවම මිය ගියොත් එයා සතර මහා පායට යනවද කියලා.
දැන් මාර්ගයේ ඉන්නවා නම් ධර්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් ආනපාන සති සමාධිය නිවැරදිව වඩනවා නම් මරණ මොහොතේ හෝ මගඵල ලබනවා කියලා බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ පග්ගුණ සූත්‍රේ පැහැදිලිව කියලා තියෙනවා. හැබැයි මාර්ගයේ ඉන්න මගඵල නොලබන්න පුළුවන් අර මැරෙන මොහොත දක්වා බොහෝ බෞද්ධයෝ නිවැරදි මග අනුගමනය කළ ආනපාන සති සමාධිය වඩාගෙන යනවා නම් තමන්ගේ හිත පිරිසිදු කරනවා නම් මරණ මොහොතේ කිසි දෙයක් උපාදානය කරගන්න සබ්බූපදි පටිනිසක්. එතකොට මොනවද උපාදානය කරගන්න තියෙන්නේ? එතකොට ආයි උපදින්න බෑ. ඒ නිසා පග්ගුණ සූත්‍රයේ තියෙනවා අඩුම වශයෙන් අනාගාමී හෝ රහත් ත්වයට හෝපත් වෙන්නත් පුළුවන් කියලා. හැබැයි මාර්ගයේ අපි බලාපොරොත්තුවක් වෙන්න ඕනේ නැහැ මේ ජීවිත කාලේ මාර්ගයේ ඵල ලැබෙයි කියලා. ලැබෙයි, ලැබෙන වෙලාව. අපි මේක කරගෙන යන්න ඕන. මේකෙන්දී බුදුහාමුදුරුවෝ තව අර භාවනානුයෝගී සූත්‍රය කියලා සූත්‍රයකුත් කියලා තියෙනවා. ඒකේ උපමාවකුත් තියෙනවා. කිකිලියෙක් කවදක්වත් බිත්තර දාලා පැටව බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි විතර රකින්නවා. කිකිලි දවස ගානේ හොටෙන් යන යන බලන්නේ විතරේ පැටව එනවද ඉන්නවද මොකක්ක කිකිලි විශ්වාස කරන්නේත් නැහැ පැටව ඉන්නවා කියලා. කිකිලිගේ වැඩේ මොකද? විතර ටික රකින්නවා පැටව එනකම්. ඒ වගේ තමනුත් කරන්න ඕන බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැතුව මේ කෙලෙස් ප්‍රහාණය කරමින් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීමෙන් මේ ආනපාන සති සමාධිය වැඩෙනකොට ඉබේම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙලා මගඵල ලැබෙයි. අවසාන වශයෙන් මරණ මොහොතේ හෝ සියල්ලම ඉවර වෙලා ඒ මගඵල ලැබිලා අවමාසයෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙලා හෝ මිය පරලෝ යනවා ජාති සෝතාපන්නි. ඒක නිසා ඒක බල බය වෙන්න නැතිපා බලාපොරොත්තු වෙන්න නැතිපා. හැබැයි මේ කරගෙන යන වැඩේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් කරන්න. එච්චරයි.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ප්‍රතිසන්දි සිතා චුතිචිත්තය කියන්නේ එකක්ද දෙකක්ද?
ප්‍රතිසන්දි සිතයි චුතිචිත්තයයි කියන්නේ දෙකක්. එකක් නෙමෙයි. දැන් ත්‍රිපිටකයේ තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති උප්පාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධි. එතකොට නිමිත්තක් එන්න ඕන පටිසන්ධියක් එන්න. පටිසන්ධියට පෙර නිමිත්තක් එන්න ඕන. පටිසන්ධි ගති රුව ගති ගුණ ගති බල ගති හඬ අර පටිසන්ධියෙන් පස්සේ ගතින් වලින් එන. ඒ අනුවයි අර චුති කියන தത്വයට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ පටිච්චසමුප්පාද විග්‍රහය. ඉතින් ඒක නිසා පටිසන්ධි සිතක් මේ අතර තුරත් වෙනවා. තේරුණාද? මේක මේ අර මරණ මොහොතේ විතරක් නෙමෙයි මරණ මොහොතේ චුති සිත එනවා. අපේ පටිසන්ධි සිතක් එනවා. මේ ජීවත් වෙලා ඉන්නකොටත් නිමිත්තක් ආවොත් මොකද වෙන්නේ? අලුත් පටිසන්ධියක් ඇති වෙනවා. ඒකත් පටිසන්ධි. ඒක නිසා මේ හේතුඵල ධර්ම ජීවත් වෙලා ඉන්න ඕන වෙලාවක ඔය ඔය පටිසන්ධියක් පටිසන්ධිතාවක් ඇති වෙනවා. හැබැයි අවසාන සිට චුති සිට. චුති කියන්නේ අර මරණයට පෙර ලැබෙන අවසාන සිට චුති. එතෙන්දි පටිසන්ධියක් එනවා. එතෙන්දි අලුත් පටිසන්ධියක් එනවා. ඒකට කියන නිබ්බති. ඒකෙන් උපදින්නේ උපපත්ති. උපපත්ති නෙමෙයි උපපත්ති. නෑ කිසිසේත්ම කාලයක් නෑ. චුතියයි පටිසන්ධියයි අතර කාලයක් නෑ. අතරක් නෑ.
අතිපූජනීය ආරියතුන් වහන්සේ අවසරයි. අපි සමත පුබ්බංගම විපස්සනාව පිළිබඳව බොහෝ කරුණු ඔබ වහන්සේ දේශනා කළා තියෙනවා. මං කැමැත්තක් දක්වනවා විපස්සනා පුබ්බංගම සමතේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගන්න.
දැන් යුගනද්දේ වඩනකොට විපස්සනා පුබ්බංගම තමයි සමත තමයි පුරුන්නේ. අනිත්‍ය දුක්ඛ අනත්ත නැත්නම් අර විපස්සනා පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අනිසිතෝච විහෙරති නච්චකින්චි ලෝකේ උපාදීති කියන එක තේරුම් ගත්තොත් යථා පරිදි එතෙන්දී විපස්සනා පුබ්බංගම සමතේ සිද්ධ වෙන්නේ. එතෙන්දී විපස්සනාව තමයි පූර්ණ වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා වෙනවා. එතෙන්දී විපස්සනාව පූර්ණ වෙීමේදී සමතේටපත් වෙනවා. හතරම එකට ක්‍රියාත්මක වෙනවා එතෙන්දී. දැන් අත්ත වශයෙන්ම මෙහෙම කොටස් හතරකට බෙදුවට සමත පුබ්බංගම විපස්සනා, විපස්සනා පුබ්බංගම සමත, යුගනද්ද ඇටියට තුනක් කිව්වට, ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංකේන හතරක් කිව්වට ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුව අනුදැනවදාලි නිර්දේශන කළේ යුගනද්ද භාවනාව. ඉදිරියට ශාසනය පවත්ව ගන්න අනුදැනවදාලි. දැන් ওই මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ යුගනද්ද. දැන් හෙට විග්‍රහ කරන කායගත සත්‍ය සූත්‍රයේ තියෙන්නේ සම්මත පුබ්බංගම විපස්සනා.
අවසරයි අතිපූජ්‍ය මාගේ අරහතුන් වහන්සේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ලැබුණේ මේට මම ආවට පස්සේ. මට ඉස්සෙල්ලම ලැබුණේ ඔබ වහන්සේගේ සංදේශනාව ඊමේල් එකක් හරහා. ඒක මම බැලුවෙන් පස්සේ ඊට ඉස්සෙල්ලා මම ගොඩක් උත්සාහ කළා භාවනා වැඩසටහන් වලට සහභාගී වෙමින් මේ ගැන වැඩිවිදුර අධ්‍යාපනය ලබා ගන්න. නමුත් ඒ කිසි දෙයක් කරගන්න බැරි වුණා. මම සමහර වෙලාවට මම භාවනා වැඩසටහන් වලට ගිය ස්වාමින් වහන්සේලාගෙන් දොස්සහප් වෙලාවලුත් තිබුණා, ඔබතුමාට කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැහැනි කියලා. මට දැන් තේරෙනවා මට ඒ නොතේරුනේ හේතු මොකක්ද කියලා. මට දැන් විශ්වාසයි අපගේ ස්වාමි අරහතුන් වහන්සේ මම දැන් නැවත අපායට වැටෙන්නේ නැහැ කියලා. ඊළඟට අරහතුන් වහන්සේ මට එක තියෙන එකම ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම 2013 විතර ඉඳලා ගොඩක් මහන්සි වුණා මේ සම්බන්ධයෙන් සොයාගන්න. ධර්ම දේශනා මට බොහොම ලැබුණා. මම වෙන රටක හිටියා ටික කලක්. ඒ ඉන්න කොටත් මම ගෙන්න ගත්තේ ඒවා. මගේ හිතවත් අය ලෝකේ පුරා ඉන්නවා. ඒගොල්ලන්ට මම යවුවා. මට දිනකට ඊමේල් 40ක් විතර මම යවනවා. මට දවසකට ඊමේල් 5ක් 6ක් එනවා. ඒ විදිහට යවපුවා ලක්ෂ ගණනක් තියෙනවා. මම දැන් ඒකෙන් උපවාදයක් කරගෙන තියෙනවාද කියන සැකය තියෙනවා අපේ ස්වාමීන්
වහන්සේ. ඒක මන් දන්නේ නැහැ කියන්නේ හරියට මොනවා යවුවද මොනවා ගත්තද කියලා. නමුත් Tamanටම තේරෙනවා ඇති හරි දේ යවුවද වැරදි දේ යවුවද කියලා.
මම යවල දිනේ
වැරදි දේ යවුවා නම් දැන් කමා කරගන්න. ඒ පුද්ගලයන්ට පුළුවන් නම් දැන් හරි දේත් යවන්න.
මම යවනවා යවල.
එතකොට හරි. එතකොට හරි.
එහෙමයි.
හරි දේ හරි හැටියට දැක්කනම් හරි දේ යවන්න. දැන් එදා නොදැක නෑරුවේ. නොදැන නෑරුවේ.
එහෙමයි.
ඒක නිසා මේ නොදැක නොදැන අර න ජානතෝ න පස්සතෝ නම් වැඩ නැහැ. ආසවානං කයන් වදාමි නැහැ. ඒක තේරුම් ගන්න ඕන. හරියට තමන් නොදැන නොදැක අනුමානෙන් අනුමාන ඥානයෙන් යමක් නොගිය යුතුයි නොදිය යුතුයි ප්‍රචාරය නොකළ යුතුයි. අනුමාන ඥානයෙන් කවුරුත් දේශනා නොකළ යුතුයි. නොලිවිය යුතුයි. පොතක් ලියනකොට අනුමාන ඥානයකින් ලියනවනම් ඒකේ වරදක් වෙන්න පුළුවන් කොහේ හරි.
එහෙම.
අර පසක් කොට දැක්කනම් පසුදු කිසි දවසක වරදක් වෙන්නේ නැහැ. අඩුවක් වෙන්නේ නැහැ.
ඔබ වහන්සේ දීගාරි.
ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් දේශනා කරුවා මේ සිව්වනක් පිළිසෙට මේ මාර බලපෑම් වැඩිය තියෙනවා කියලා මේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී නෝන්සලාට සිව්වනක් පිළිසෙටම දැඩි ආරක්ෂාවක් සලසන්න ඕන නිසා දැන් චතුර ආරක්ෂ භාවනාවන ඔබ වහන්සේලා දැන්මත් කළා. මගේ සැකයක් තියෙන මේ ආටානාට්‍ය සූත්‍ර දේශනාවේ ඔබ වහන්සේ පොඩ්ඩක් මට පැහැදිලි කර දෙන්න.
මොකද්ද ආටානාට්‍යගේ ප්‍රශ්නේ?
ආටානාට්‍ය සූත්‍රයේ අනිවාර්යෙන් උපාසක කෙනෙක් පාඩම් කළ යුතුද, ධාරණ කර යුතුද, ආරක්ෂාව සලසා ගන්නට?
ඒක ඔය මහත්තයා හිතන විදිහේ දෙයක් නෙමේ ආටානාට්‍ය සූත්‍රයේ තියෙන්නේ. තේරුණාද? දැන් ඔය මහත්තයා ප්‍රශ්නේ ඇහුව හින්දා බොහොම ලේසියෙන් මම කියන්නම්. ඒ කාලේ මේ රටේ සිව් දීපයක් තිබ්බා. දීප හතරක් තිබ්බා. එක ප්‍රදේශයක් තිබ්බා උතුරු කුරු දීපේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රදේශය. දේව ගෝත්‍රිකයන්ගේ ජම්බුද්දීපය ප්‍රදේශය. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ දේශය ජම්බුද්දීපය. දේව ගෝත්‍රිකය හිටිය දේවයන් වහන්සේලා කියපු මිනිස්සු. අර උතුරු කුරු දීපයේ හිටිය චත්තාරෝ මහරජා. මේ උතුරු කුරු දීපයත් තව කොටස් තුනකට බෙදිලා තිබ්බා. නාග දීපය, එමනනම් අපර ගෝයානිය, ඊට පස්සේ රක්ෂ ගෝත්‍රික, කුම්භාණ්ඩ ගෝත්‍රික හිටියා පූර්ව විදේහ. මේ යක්ෂ, නාග, රක්ෂ, කුම්භාණ්ඩ ගෝත්‍ර හතරට, ගෝත්‍ර හතරට හිටියා රජවරු හතර දෙනෙක්. ඒ ප්‍රදේශ පාලනය කරන වෙසමුණි වෛශ්‍රවණ කියන රජුරුවත්, විරූඪ විරූපාක දසරථ කියන දසරට්ට කියන රජවරු හතර දෙනා. අපි අද ඔය හතර වරන් දෙයියෝ කියලා හිතන හතර දෙනාම ඒ කාලේ මේ රටේ හිටිය බුදුහාමුදුරුවන්ට සමකාලීනව හිටිය අර ජම්බුද්දීපයේ තිබිච්ච ප්‍රදේශයේ නෙමේ, අර උතුරු කුරු දීපයේ අපර ගෝයානේ පූර්ව විදේහයේ හිටිය නාග ගෝත්‍රික, යක්ෂ ගෝත්‍රික, රක්ෂ ගෝත්‍රිකයන්ගේ රජවරු හතර දෙනා. මේ රජවරු හතර දෙනාත් කොමාරි සමාදානෙන් වෙසමුණි රජුරුව තමා මේ හතර දෙනාගේ නායකයෝ. මේ හතර දෙනාගේ රාජ සභාවක් තිබුවා ආටානාටා කියන අගනුවර. ආටානාටා කියන අගනුවර. මේ උතුරු කුරු දීපයේ තිබුණු ඔක්කොම නගර තාවලින් ඉවර වෙනවා. ආටානාටා, කුසිනාටා, පුරනාටා, පුරකුසිනාටා, මේ වගේ නාටා. ඒ කාලේ නගරවලට ඒ රටවල්වල කිව්වේ නාටා. තේරුණා? නගරවලට කිව්වේ. ඒ නිසා අර ආටානාටා, කුසිනාටා, පුරනාටා, කුසිපුරනාටා, මේ වගේ තිබුණේ. ඒ නිසා ආටානාටා නුවර නුවරක් ඒක. අගනුවර තිබුවා මේ වෙසමුණි රජුරුවන්ගේ රාජ සභාව. මේ රාජ සභාවට පැමුණුණු කැඳ වූ අර රජවරු හතර දෙනා එතෙන්දී සාකච්ඡාවක් කළා යම් කිසි. මොකද මේ බුද්ධ ශ්‍රාවකයන්ට මේක මායිමත් තිබුණා. අර යාපනයේ ඉඳන් මාතරට එනකම් ඔය මහ නෙරු කියන කඳුවැටියෙන් එහා පැත්තේ තිබුණේ ඔය යක්ෂ, නාග ගෝත්‍රිකයන්ගේ, රක්ෂ ඒ වගේ ගෝත්‍රිකයන්ගේ රටවල් පාලන ප්‍රදේශ තිබ්බේ කඳුවැටියෙන් එහා පැත්තේ. මේ කඳුවැටිය තිබ්බව නමුණු කුලේ ඉඳන් හත්ති කුච්චියට යනකම් ඒ වගේම ඒ ස්වාභාවික මායිම් තිබුණා. මායිම් කරගෙන මේ මායිම් වලට තමා අර බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගෙන් බණ අහලා කර්මස්ථාන අරගෙන අර යෝග කර්ම කරන්න, එහෙම නැත්නම් මග වඩන්න, කර්මස්ථාන වඩන්න ඔය මායිමේ තිබුණු ගල් ගුහාවලට, ගස් මුලට, කැලෑවලට, රුක් තැන්වලට තමා ආවේ. මේ යක්ෂ ගෝත්‍රිකයන් අතර හිටිය උලාරා යක්කා කියන බාල යක්ෂයෝ කිසිසේත්ම ධර්මයක් සීලයක් නැති බාලයක්ෂයෝ කොටසක් හිටියා ගෝත්‍රිකයෝ. මේ අය හරියට බුද්ධ ශ්‍රාවකයන්ට කරදර කරා. ඒක නිසා නොයෙක්වර බුදුහාමුදුරුවන්ට හෝ බුද්ධ ශ්‍රාවකයන්ට සිද්ධ වුණා ඒ රජවරුන්ට දැනුම් දෙන්න ඔබලගේ මේ යක්ෂ ගෝත්‍රිකයෝ බාල යක්ෂ ගෝත්‍රිකයෝ උලාරා යක්කා. ඒ වගේම ඒ බාල යක්කු ධර්මයක් නැති එවුන් මේ බුද්ධ ශ්‍රාවකයන්ට මේක කරගෙන යන්න ඉඩ දෙන්නේ කරදර කරනවා. මේ කාරණේ මේ චෝදනාව රාජසභාවේ ආටානාටා කියන රාජසභාවේදී සාකච්ඡා කරලා රජවරු හතර දෙනාම තීරණය කළා අපි නීතියක් පනවනවා මේ රාජ ආඥාවක් හැටියට දස දෙනෙක් පත් කරනවා නැ 40 දෙනෙක් 40 දෙනාගේම නම් තියෙනවා ආටානාටිය සූත්‍රයේ අර උතුරේ ඉඳන් මේ මාතරට එනකන් ඒ සීමාවට ඔය ආලවක අර සාතාගිරි හේමවති මෙහෙම නම් තියෙනවා 40ම ආටානාටිය සූත්‍රයේ ඒ 40 දෙනා ප්‍රාදේශීය පාලකයෝ ඒ පාලකයන්ට බලතල දීලා ඒ පාලකයන්ට කිව්වා මේ බුද්ධ ශ්‍රාවකයන් ආරක්ෂා කරගන්න ඕන බුද්ධ ශ්‍රාවකයන්ට එහෙම නීතියක් පනෙව්වා ආටානාටා කියන රාජාඥාව මේ රාජාඥාව අර රාජසභාවේ අනුමත කරගත්තට පස්සේ රජවරු හතර දෙනා ඇවිල්ලා බුදුහාමුදුරුවන් හම්බුණා හම්බ වෙලා මේ රාජාඥාව කිව්වා විග්‍රහ කළා මෙන්න මේ වගේ දෙයක් කරන්න ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ රාජාඥාව බුද්ධ ශ්‍රාවකයන්ට බුද්ධ ආඥාවක් හැටියට කිව්වා පැහැදිලි කළා ඒ නිසා ඒ බුද්ධ ශ්‍රාවකයන්ට අඬනගා කියන්න කිව්වා තමන්ට යම් කිසි යක්ෂයෙක් කරදර කරනවා නම් අර නායකයන්ට ඇහෙන්න දැන්වන්න කිව්වා ඊට පස්සේ නායකයෝ ඒ අයට මේ ආරක්ෂාව දෙයි කියලා කිව්වා ඉතින් ඒක නිසා තමයි මේ ආටානාට ආඥාව දෙපාරක් බුද්ධ ආඥාව හැටියට තියෙන්නේ මේ ආටානාටිය සූත්‍රයේ ආටානාටා සූත්‍රයේ ඊට වඩා උඟක් ගැඹුරු දෙයක් තියෙනවා එදා මේ රටේ තිබුණු සියලු දේවල් පිළිබඳව ගාථා 21කින් මේ රාජ්‍ය හතර පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ඇඳලා පෙන්නලා තියෙනවා. ඒගොල්ලන්ගේ රස්සාවල්, ඒගොල්ලන්ගේ සීමා මායිම්, ඒගොල්ලන්ගේ මිනිස්සු කරන වැඩ කටයුතු මේවා සියලු දේ ඒ රජ ඒ රටවල් තිබිච්ච තැන අර මූදෙන් ඉර බහින තැන එක රාජ්‍යයක් මූදෙන් ඉර නගින තැන තව රාජ්‍යයක් අර ගඟෙන් එගොඩ තව රාජ්‍යයක් ඒ වගේම අර ආලක මන්දාව නගරය පිළිබඳව මේ වගේ ඒගොල්ලන්ගේ රස්සාවල් ඒ සියලු දේ ඔය ආටානාටිය සූත්‍රයේ ගාථා 21ක සඳහන් කරලා තියෙනවා ඒ නිසා බුදුහාමුදුරන්ට සමකාලීනව මේ රටේ ඒ තිබුණු සියලු දේ ආටානාටිය සූත්‍රයේ තියෙනවා මේක හැබැයි තියෙනවා අර යක්ෂ ගෝත්‍රිකයන්ට අර පාලකයන් 40 දෙනෙක් පත් කළානේ ප්‍රාදේශීය පාලකයන් ඒ ප්‍රාදේශීය පාලකයන්ට හඬ නගා කියන්න කිව්වා එදා අද වගේ ටෙලිෆෝන් තිබුණ නැහැනේ ඒකින් ඉඳා හඬ නගා කෑ ගහලා කියන්නේ ඒකින් ඉඳා තමයි ඔය රතිඤ්ඤ ගගහ කෑ ගහන්නේ අර උදේට පාන්දරට රතිඤ්ඤ ගගහ කෑ ගහන්නේ ඒක නිසා ඉතින් ඒක මිසක් මේක මේ රාජාඥාවක් බුද්ධ ආඥාවක් බවට පත් කිරා බුද්ධ ශ්‍රාවකයන්ව අර බාල උලාරා යක්ක ගෝත්‍රිකයන්ගෙන් අර බාල මිනිසුන්ගෙන් සිල් නොරකින මිනිසුන්ගෙන් ආරක්ෂා කරගන්න. ඒකයි කලේ. ඉතින් ඒක නිසා එදා මේ රටේ ඔයගේ ප්‍රශ්නයක් තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ මහියංගනේට ආවිල්ලත් මොකද කළේ? අර මහා අංගණය ඒකාලි යක්ෂ ගෝත්‍රිකයෝ බලෙන් අල්ලගෙන හිටියා. දැන් මෙතන මේක මං හොඳටම දන්න නිසායි කියන්නේ මේ රටවල් පහක් තිබුණා. තේරුණාද? මගධය, ශාක්‍ය රට, ඒ වගේම කෝසල රට, ඒ වගේම උතුරු කුරු දීපය, කුරු රට තිබුණා. යක්ෂ ගෝත්‍රිකයන්ගේ උතුරු කුරු දීපය, කුරුරට සමන් රජුරුවන්ගේ බිම්බිසාර රජුරුවන්ගේ මගධය, කොසල් රජුරුවන්ගේ කෝසලේ, සාක්‍ය රාජධානී සෝද්ද. මේ පහටම එක රැස්වීම් තියන්න හෝ සාකච්ඡා කරන්න හෝ පොදු බිමක් වෙන් කරලා තිබ්බා. එකට කිව්වා මහා අංගණි, මහි අංගණි. රටවල් පහේම කෙරවල වෙන්නේ ඔතනි. දැන් ඔය මහි අංගණේ කියලා අද තියෙන තැන මහා අංගණේ. ඒක රටවල් පහටම පොදු බිමක්. මේ රටවල් පහටම පොදු බිම මේ යක්ෂ ගෝත්‍රිකයෝ ආක්‍රමණය කළා, ඒගොල්ලන්ගේ තනි අයිතියට ගත්තා. එතෙන්දි තමා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ රටවල් පහටම පොදු තැනට මහි අංගණයට ඇවිල්ලා සිරිදේශම දේශනා කරලා නැවත ඒ යක්ෂයන්ව මේ බොහොම බණ කියලා ඒගොල්ලන්ට ආදීනවානිසංස පෙන්වලා දීලා සිරිදේශම දේශනා කරලා නැවත බොහොම සාමයෙන් ඒ මිනිසුන්ගේ අර මේ පෙර පැවති සම්මතය අර රටවල් පහටම අයිති මහා අංගණේ කාටත් පොදුවේ පවත්වන්න තීරණය කළා. ඒක මුලින්ම කරා. ඊට පස්සේ තමයි මේ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් නැවත නොයෙකුත් කරදර ආවා ඉස්සරහ. ඒක ඒ අනුව තමයි ඔය ආටානාට ආඥාව පැනෙව්වේ. ඒක තමයි බුද්ධ ආඥාවක් හැටියට ත්‍රිපිටකයේ තියෙන්නේ. ඒකනේ දෙපාරක් තියෙන්නේ ආටානාට්‍ය සූත්‍රයේ. එකක් රාජ ආඥාව, දෙක බුද්ධ ආඥාවක්. ඒකයි. ඒ මිසක් මේකේ මේ ඔය කියන වෙනම මොකක්වත් එකක් නෙමෙයි.
ගෞරවනීය අරිහතුන් වහන්සේ අවසරයි. මේ සම්පස්සජා වේදනාකාය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. සම්පස්සජා වේදනාකාය යන කොමක්ද?
දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා. තුනක් එන්න ඕන. මොකද්ද? අර චක්කුංච රූපේච චක්කු විඥාන තුන එකතු වුණාම, තුනම එකතු වුණාම තින්නම් සංගති පස්සෝ සම්පස්ස. ඒ තුනම එකට ස්පර්ශ වුණාම සම්පස්ස වෙනවා. ඒ තුනම එකතු වුණාම සම්පස්ස වුණාම පස්ස ජා වේදනාව ජනිත වෙනවා. වේදනාව තුනක් තියෙන්නම ඕන. තින්නම් සංගති පස්සෝ වෙන්න ඕන. කියන්නේ එක්කෝ චක්කුංච රූපේච චක්කු විඥානං, සෝතංච සද්ධාංච සෝත විඥානං, ගානංච ගන්ධංච ගාන විඥානං, ජීවාච රසාච ජීවා විඥානං, කායංච පොට්ටබ්බ කාය විඥානං, මනාච ධම්මේච මනෝ විඥානං. තුනම, ඒ තුනම එකට සම්පස්ස වෙනවා. ඒ තුනම සම්පස්ස වුණාම ඒක අනුව වේදනාවක් ජනිත වෙනවා, වේගයක් ජනිත වෙනවා. ඒක තමයි සම්පස්ස කියන්නේ. මේක සම්පස්ස පස්ස කියලාත් වචනයක් තියෙනවා. කුසල මූල පටිච්ච සම්පාද සම්පස්ස නැහැ, පස්ස තියෙන. අවිද්‍යා මූල පටිච්ච සම්පාද විග්‍රහය තියෙන්නේ සම්පස්ස. සංකාර සම්පස්ස සම්භව තුනම සං. අවිද්‍යා කුසල මූල පටිච්ච සම්පාද තියෙන්නේ සංකාර නැහැ විසංකාර, සම්පස්ස නැහැ පස්ස, සම්භව නැහැ බුද්ධ භව තියෙන.
මේ පැහැදිලි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, ඉන්ද්‍රියේසු ඒකරසට්ටේන භාවනාව කියන්නේ මේ අර මේ ධම්මානුපස්සන ආයතන පබ්බේටමද?
නෑ, අපි අර විසුරුණු හිත එක්තැන් කරගෙන සමතයට පත් කරගන්න උපකාර වෙනවා ඔය සමත භාවනාව. මෙත්තානුස්සතිය අසුභානුස්සතිය දෙකම උපකාර වෙනවා ඉන්ද්‍රියේසු ඒකරසට්ටේන භාවනාව. ඒක අවශ්‍යයි. ඒකාග්‍රතාවයක් හිතේ ඇති කරගන්න ඕන. දැන් ඔය ආනපාන සති සමාධි සූත්‍රය මේක විග්‍රහ කරලා තිනවා. අරඤ්ඤගතව, රුකුමූලගතව, ශුඤ්ඤාගාරගතව, නිසිදිපල්ලංකං ආභූජිත්ව, උජුංකයන් පණිදාය, පරිමුඛන් සතින් උපට්ඨපිට. ඒ පහෙන් කරන්නේ ඕකමයි. ඒක අනුවයි අර සතෝ ආසු සති සතෝ පස්සු සති කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ, දැන් අපි ආනපාන පබ්බේ වැඩද්දී දැන් අපි අර මොකක් හරි රාග අරමුණක් හරි ද්වේෂ අරමුණක් හරි මොහ අරමුණක් හරි පස්ස කරාට පස්සේ ඒක නැවත වතාවක් වෙන මොහොතක රාග අරමුණක් හරි ද්වේෂ අරමුණක් හරි මොහ අරමුණක් හරි එන්නේ අපි හරි විදිහට
අනුගමනන්ත බවනායි බුද්ධ නිබ්බිදා නොවු නිසා. නිබ්බිදා නොවු නිසා ආයෙන්නේ. කපල නැහැ. කැපුණා නම් ආයෙන්න බෑ. තේරුණා?
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට අපි අර පස්සේ දිගින් දිගටම ප්‍රගුණ කරපුවාම කය ඇති වෙනවා.
කැපිනෝ. කැපිලා යනවා. නිබ්බිදා වෙනවා. නිබ්බිදා වුණාට පස්සේ ආයෙ එන්න බෑ. ආයෙ තරහක් එන්නේ නැහැ. දැන් අපි අර මෙත්තානුසතිය වඩ아가ගෙන යනකොට අනිච්ච දුක අනත්ත මෙහි කළ නිබ්බිදා වුණා නම් ආයි කීයටවත් තරහක් ගන්නෙත් නැ තරහක් ගන්න තරහින් වැඩ කරන්නෙත් නැ. ඇයි ඒක කැපිලානේ? බැම්ම මිදී නිදහස් වුණා. ඉතින් ඒක නිසා කරලා බලන්න මේක වෙනවා. සුමානයක් බලන්න ආනපාන සති සමාධිය වඩනකොට නිබ්බිදා වෙනවා. ඕකම වෙනවා. ආයි තරහ ගන්නෙත් නැ තරහ යන්නෙත් නැ තරහ එන්නෙත් නැ තරහින් වැඩ කරන්නෙත් නැ. පුරුද්දට හැබැයි අර තමන්ට විරුද්ධ දේ දකින්න ඒක එනවා එන වේගයටත් වඩා හිතෙන් අයින් වෙලා යනවා ඒකයි වෙන්නේ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට චක්ක විඤ්ඤාණක ඒ කියන්නේ ඇහැට ගත්තොත් එහෙම චක්ක විඤ්ඤාණකය තියෙනවා සම්පස්සජකය ඇති වෙන්නේ නැහැ සම්පස්සජ.
ඔව් ඒක පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වීම නව පටිච්ච වෙනවා. දැන් පටිච්ච වීම නවත්තන්න තමයි අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛාත්ත ඉවත් කරනවා කියන්නේ මොකටද? පටිච්ච නව පටිච්ච කරනවා.
ඒ කියන්නේ චක්ක විඤ්ඤාණ
නෑ ඒවා පටිච්ච වෙන්නෙම නෑ. දැන් පළවෙනි පානවට පියවරණ චක්කුංච පටිච්ච චක්කුංච නෑ පටිච්ච වෙන්නේ. පටිච්ච වෙන්නේ නෑ. තේරුණා? අනිච්ච දුකානත් මෙනෙහි කළොත් නිච්ච සුඛාත් ඉවත් වුණාම පටිච්ච වෙන්නේ නෑ. ඒකයි වෙන්නේ. අරකම තමයි වෙන්නේ. ඔව්.
ගරුතර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා අර ඉතිහාසගත ප්‍රශ්නයක් අහපු නිසා පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්න යුතුනේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ අවසාන කටයුතු කරන්නේ කෙසේද කියලා අහපු වෙලාවක මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගෙන සිටි ආකාරයට මේ මල්ල රජදරුවන්ට කියනවා මේ සිරුරම සම්පූර්ණ කපු වතින් වෙලා කපු පුළුන් වලින් වෙලා ඒ ආකාරයේ 500ක් පමණ රෙදි වලින් සම්පූර්ණ සිරුරම් වෙලා රත්තරන් දිනක බහ තෙල් සහිත රත්තරන් දිනක බහ එවැනි පියනකින් වහා වසා ගිනි දල්වා කියලා කියනවා. ස්වාමීන් වහන්සේ මොමිෆිකේෂන් කරපු කතාවක් වගේ එකක්ද තියෙන්නේ ස්වාමීන්
වහන්සේ? නෑ, ඒ කාලේ දැන් සාමාන්‍ය කෙනෙක් මරණයටපත් වුණාම වීසි ගන්නවා මලකඳ ගිහිල්ලා. නමුත් චක්‍රවර්ති රජ කෙනෙක් අරහතුන් වහන්සේ කෙනෙක් හෝ බුදුපසේ බුදු මහ රහතුන් වහන්සේ කෙනෙක් අර දර දාලා නෙමෙයි ආදාහනය කළේ, සඳුන් තෙල් දාලා. ඒක නිසා ඒක චක්‍රවර්ති රජ කෙනෙකුගේ චාරිත්‍රය. චක්‍රවර්ති රජ කෙනෙක් ඒ විදිහට ආදාහනය කරන්නේ කරන්නේ දර දාලා පුච්චන එක නෙමෙයි. මේ වගේ අර පුළුන් ගැල්ලුවේ මොකටද, සඳුන් තෙල් දැල්ලුවේ මොකටද, ඒ දැව ඒ දේහ ගිනි තියන්න. ඒක අර චක්‍රවර්ති රජ කෙනෙකුගෙත් බුදු කෙනෙකුගෙත් අරහතුන් වහන්සේ කෙනෙකුගෙත් ඒ වගේ කරන්න පුළුවන් කරනවා.
අවසරයි අරහතුන් වහන්ස, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ජාතිය ගැන දේශනා කරන තැනදී කතමාච භික්කවේ ජාති කියන තැන ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාත්භාවෝ ආයතනම් පටිලාභෝ කියලා දේශනා කරා. මෙතන මේ කන්දානම් පාත්භාවෝ ආයතනම් පටිලාභෝ කියන්නේ
ඔය පංචස්කන්ධේ උපාදානය කරගන්න පාත්භාවෝ. පංචස්කන්ධේම උපාදානය කරගන්න ජාති. ජාති ඌ ගමම්ම දැන් දරුවෙක් මව් කුසට ඔක්කන්ති ඌ ගමම්ම මොනවද උපාදානය කරගන්නේ? කන්දානම් පාත්භාවෝ. ඒකමයි කරන්නේ. ඒකමයි ඔය කියන්නේ.
දැන් මේ එකම සත්වයාගේ අවස්ථා මේ කිහිපය.
ඒ වගේම ඒ විතරක් නෙමෙයි. දැන් ඔයාගේ හිතට මොකක් හරි අපි හිතමු ඉඩම් කැලලක් ගන්න ඕන කියලා හිතක් ආවා කියලා. එතකොටත් ඔය කන්දානම් පාතු බව නැද්ද? ඈ? තියෙනවා. ඔයාර ඉඩම් අයිතිකාර ජාතියටපත් වෙනවා. ඒ ජාති. තේරුණාද? එනිසා මේ ජාති කියන්නේ අර උපජ්ජති කියන එක විතරක් නෙමෙයි,
හට ගැනීම මොකක්ද?
ඔය නොඑක් දෙයක් නෑ, අල්ලා ගැනීම, එකතු කර ගැනීම, අයිති කර ගැනීම, එතනක් තියෙනවා කන්දානම් පාතු බව. තේරුණා?
ඒ
ආයතනම් පටිලාභු. ඔතනක් තියෙනවා.
එතකොට දැන් මේ දැන් ජාති ජරා මරණ විග්‍රහ කරන තැනදී දැන් අපි සම්මතයෙන් තියන්නේ කෙනෙකුගේ ඉපදීමේ ඉඳලා මරණය දක්වා කියන එකනේ. ඊට එහා ගියපු දැන් මේ ක්ෂණික මරණ
එකට කියන උපච්ඡේදක මරණ. මරණය විග්‍රහ කරලා තියෙනවා. කම්ම කම්මකය ආයුක්කය උභයක්කය උපච්ඡේද මරණ විග්‍රහ කරලා.
එතකොට දැන් ආයතනයක් හට ගන්නවා කියන්නේ දැන් අපි දැන් ආයතන චක්කුංච පටිච්ච රූපේස කියපුවම එතන ආයතන හට ගන්නවා.
ආයතනය කියන්නේ මහත්යෝ අහ කියන කුණු එකතු කරන එක. තේරුණාද? මේ ඇහ ආයතනයක් වෙන්නත් පුළුවන්, ඉන්ද්‍රියක් වෙන්නත් පුළුවන්. ඔය හැම ඉන්ද්‍රියක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් සංවරණ. ඔය හැම අහ කියන කුණු එකතු කරන පාවිච්චි කරන්න පුළුවන් ආයතනයක්. ඔය කනත් එහෙම. තේරුණාද? ඔය ඇහැකණනාසය දිවකයමයි නිවන් දකින්න උපකාර කරගන්නෙත්, පැවැත්ම පවත්වාගෙන අපාය යන්න උපකාර කරගන්නෙත් ඔය ඇහැමයි. තේරුණාද? ඒක නිසා ඔය ඇහැ එක්ක චක්ක ආයතනය වෙනවා, එක්ක චක්කු ඉන්ද්‍රිය වෙනවා. ඒ වගේම මේ මන මන ආයතනය වෙනවා, මන ඉන්ද්‍රිය වෙනවා. ඒක නිසා මේක විවිධ ආකාරයට අපේ අර හැසිරීම් රටාව අනුව මේක ඉන්ද්‍රියක් කරගන්නවද ආයතනයක් කරගන්නවද කියන එක තමන් නොදන්නවට අර රාගය ද්වේෂය මෝහයෙන් එකතු කරන්න පටන් ගත්තොත් ආයතන. රාගය ද්වේෂය මෝහයෙන් කටයුතු නොකර සංවර වුණොත් ඉන්ද්‍රියක් වෙනවා. ඒකයි.
එතකොට ඇහැ හටගෙන ඒක ජාති ජරා මරණ
ඒක නෙමෙයි. එහෙම කතාවක් තමයි ඔය කියන්නේ අටුවා ටීකාවල. නමුත් එහෙම නෙමෙයි මේක වෙන්නේ. මේක ඇහැ ආයතනයක් හැටියට තියෙනකන් අහක යන කුණු එකතු කරගන්න. ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ට. එහෙම නැත්නම් රස්සංවා.
ඒ ඔබන්සේ දීගාවි.
ගෞරවණීය අරහතුන් වහන්සේ, මීට පෙර අහපු ප්‍රශ්නයක් හා සම්බන්ධයි. මේ ප්‍රතිසන්දි සිතයි චුතිචිත්තේ අතර කාල පරාසයක් නැද්ද? අර ගන්ධබ්බ අවස්ථාව කියලා අපි අහලා තියෙන.
නෑ, ඒක වෙන එකක්, මේක වෙන එකක්. තේරුණාද? ප්‍රතිසංදිතයි චිත්තසිතයි අතර කාල පරාසයක් නැහැ. දැන් මේ අර අපි මේ හිතන ආකාරයේ වෙනස තියෙනවා. දැන් කවුරු හරි මරණයට පත් වුණාම කර්ම බීජ පොඩි අරගෙන මනෝමය කය තියෙනවා. එතන ප්‍රතිසන්දියක් නෙමෙයි තියෙන්නේ. එතන මනෝමය කය වෙන් වුණා. කර්ජ කය. ඊට පස්සේ අර කර්ජ මනෝමය කායේ තියෙන කර්ම බීජයක් පැල කරන්න තැනක් හම්බුනේ වෙනකන් හම්බු වෙනකන් මනෝමය කාය තුල ඒ කර්ම බීජ පොඩිය තියාගෙන ගමන් කරනවා. ඒ නිසා ඒක එතන ඒ අර කර්ම බීජ පොඩිය කරගාගෙන කාලං කරෝති. හැබැයි අපි දැන් මේ සම්මතයෙන් බලනකොට අපි ප්‍රතිසන්දියක් කියන්නේ කෙනෙක් මැරුණා ඊට පස්සේ අර කාලයක් කලං කරෝති කියන කෙලෙස් පොදියත් අරගෙන මනෝමය කය හිටියා. ඊට පස්සේ අලුතෙන් ඔක්කාන්ති කළා. ඒ අතර කාලය පටිසන්ධි චිත්තය කියලා එහෙම එකක් නෙමෙයි. ඒක නිසා දැන් මෙතන මේ කර්ජ කය අයින් කර ගමන් අර කෙලෙස් පොදියත් අරගෙන අර කර්ම බීජය පොදියත් අරගෙන අර මනෝමය කය හැසිරෙනවා. චර කරනවා. ගන්ධබ්බ අවස්ථාව. ගන්ධබ්බ අවස්ථාවක් අන්තර්භාවික අවස්ථාවක් තියෙනවා. එක කොටස් දෙකකට පමණ. අනික ඇයට නෑ. දැන් කාටද ගන්ධබ්බ අවස්ථාව අන්තර්භාවික අවස්ථාව නැත්තේ කාටද තියෙන්නේ? දැන් ඕපපාටිකව උපදින කිසිම කෙනෙකුට අර කියන ගන්ධබ්බ අන්තර්භාවික අවස්ථාවක් නෑ. මේ චුතියයි පටිසන්ධියයි ගන්ධබ්බ අන්තර්භාවිකයි පටලවා ගන්න එපා. එක දෙක. ඒ නිසා දැන් ඔය දෙක තමයි ඔය පටලවාගෙන අර මේ හේම් පිටිගෙදර ඥාන්සි ආමුදුරුව ධර්මයක් කියනකොට ඕක පොඩ්ඩක් පටලවාගෙන තිබුණා. අද බොහෝ අය ඒක පටලවා ගන්නවා. ඉතින් ඒක නිසා මේ අන්තර්භවික අවස්ථාව තියෙන්නේ මව් කුසකින් හෝ බිත්තරයකින් උපදින අයට පමණයි. ඕපපාතිකව උපදින අයට එක ශේෂයක්වත් අන්තර්භවිකත් නැහැ. අර මනෝමය කාය අර කාලං කරෝති කෙලෙස් පොදි අරන් කරගාගෙන යන්නෙත් නැහැ. ඒ අයට මවක් ඕනේ නැහැ, බිමක් ඕනේ නැහැ, තැනක් ඕනේ නැහැ, කුසයක් ඕනේ නැහැ, බිත්තරයක් ඕනේ නැහැ, මොකක්වත් නැහැ. මෙතනින් දැන් මේ මෙතන ඉන්න සියලු දෙනා මැරෙනවා. බැරිලාවත් භූතයෙක් වුණොත්, පිරේතයෙක් වුණොත්, දෙවියෙක්, දේවතාවෙක්, බ්‍රහ්මයෙක් වුණොත් එක මොහොතක්වත් මව කුසක් ඕනෙත් නැහැ, අන්තර්භවික වෙන්නෙත් නැහැ. මනෝමය කාය කරගාගෙන යන්නේ. එය කෙලින්ම අර අලුත් තත්වයකට නිබ්බති වෙනවා. නමුත් මව් කුසයකින් ඉපදින්න යන කෙනෙක් නම් අම්මා කෙනෙක් ලෑස්ති වෙලා නැහැ මැරෙනකොටම බාර ගන්න. එතකොට මොකද වෙන්නේ? එතෙන්දි තියෙනවා චුතියකුයි පටිසන්ධිය වෙන්නේ. මොකද්ද? අර අන්තර්භවික තත්වයට අර කාලංකරුවේ මනෝ මේකයි අර කෙලෙස් පොදියත් අරගෙන කර ගහගෙන යනවා. ඊට පස්සේ කෙලෙස් එක කෙලෙස් බීජයක් කර්ම බීජයක් ඔක්කාන්ති කරනකම් අර අන්තර්භවිත අනාගාමි මේ අන්තර්භවික ගන්ධබ්බ හැටියට ඉන්නවා. ඒකයි ඔය පොඩි ඕකේ ප්‍රශ්නයක් ගැටලුවක් තමයි ඔය කියන්නේ චුතියයි පටිසන්ධියයි අතර හතරක් නැද්ද කියලා. ඔක තේරුම් කරගන්න බැරි වීම නිසා. ඒ නිසා චුතියයි පටිසන්ධියයි අතර කිසිසේත්ම අතරක් ඇත්තේ නැහැ.
ඔබ වහන්සේ දිගයි.
ගෞතම ස්වාමීන් වහන්ස මේ ස්ථානයට මාව කැඳගුණාවේ මගේ පුතා. මම මේ ස්ථානයට ආදුණිකේ. අපි අහලා දැනගෙන තියෙන්නේ ආනාපාන සති වඩනවයි කියන්නේ හුස්ම ඉහළ පහළ ගැනීම.
ඒ ආනාපාන ප්‍රාණයාම. ඒක මොකද්ද?
කියලායි.
ආනාපාන ප්‍රාණයාම ඒක. තේරුණාද?
අපි ඉගෙනගෙන මේ
නෑ නෑ ඉගෙනලා තියෙන්නේ වැරදි. ආනාපාන සති කතාවක් එතන නෑ. ආනාපාන ප්‍රාණයාම භාවනා. ආනාපාන භාවනා කියලා කියනවා. ආනාපාන ප්‍රාණයාම භාවනා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ආනාපාන සති කිව්වනම් හේතුඵල ධර්මයට බා බල බල බා නයිනියට කල්පා බල අර සති සමාධි වෙන්න ඕන. තේරුණාද?
අපි අහලා තියෙන ඒ විදිහයි. ඒකයි මම එහෙම කිව්වේ ස්වාමීන් වහන්සේ සමාවෙන්නේ.
ඔව්.
මේ ආනාපාන කරන්නේ කොයි ආකාරයෙන්ද කියන එක මට පැහැදිලි කරලා දුන්නොත්.
දැන් මේ දිගටම කිව්වේ ඕකයි කරන්නේ. ඔය මහත්යාගේ හිතට තරහක් ආවම තරහ පාන කළා මෛත්‍රිය ආන කරන්න. දැන් තේරෙනවද?
බැටවන මම දැන් අදහස් කරගෙන හිටියේ ඒ ආකාරයෙන් තමයි. ඒක ඇත්තද? ඒ විදිහද කියලා?
ඔව් ඒක තමයි. දෙකක් නැහැ.
ඒයි.
ආයි දෙකක් නැහැ. තරහක් ආවම තරහ අයින් කළා තරහ පාන කළා මෛත්‍රිය ආන කරන්න. රාගයක් ආවම රාගය ආන කරලා පාන කරලා නෙක්කම් ආන කරන්න.
ඒ ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා.
මේක ආනපානට වඩා ලේසි අස්සපස්ස කරන එක. තේරුණා? අස්සපස්ස තමයි මේකේ නිවැරදි වචන.
හොඳ දේ ඇතුළට ගැනීම
තීන සුචරිතය ඇතුළට ගන්න ඕන. තීන දුෂ්චරිතය පිට කරන්න ඕන. ඒක තමයි ආනපාන අස්සපස්ස. ඒක තමයි කරණීයකරණී.
තව ප්‍රශ්නයක් නම් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ දේශනා උදේට දේශනා කරපු ධර්මයට අනුකූල එකක් නෙවෙයි. කොටුකොඩ ධම්මාවාස හිමියෝ වෙන්න ඇති මම හිතනවා ඒ පොත ලියලා තිබුණේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ඉන්දියාවේ ගල් වෙනක ගල් තුනක් අතර.
ඒ වගේම අහන්න එපා. එහෙම එකක් මන් දන්නේ නැහැ. ඉන්දියාවේ මහා කාශ්‍යප හාමුදුරුවෝ හිටියෙත් නැහැ. ඒකින්ද ඔවා මේ අපබ්‍රංශ බොරු කතාවල් කොහෙන් හරි හොයාගත්ත. ඔය පොත්වල ඕනකල් ලියන්න පුළුවන් මිනිස්සුන්ට. ඔය හිතලූ ලියනවා මිනිස්සුන් රවට්ටන්න.
අවසරයි අරහතුන් වහන්සේ.
ධර්මයක් නැති මිනිස්සු, නොදන්නා මිනිස්සු, අඥාන මිනිස්සු.
අවසරයි අරහතුන් වහන්ස. දැන් බුදුන්ගේ කාලේ දාරුචීරිය ධර්මය අහලා රහත් වුණ බව බුදුන් වහන්සේ විතරනේ දැනගෙන හිටියේ. දැන් මේ කාලෙත් ගිහිගේ ඉඳන් හෝ එහෙම කෙනෙක් රහත් තත්ත්වයට පත් වුණොත් කිසි කෙනෙක් නොදැනන ඉන්නේ.
එහෙම වෙනව නොදැනම වෙන්න
පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගිහිගේ ඉන්නකොට මරණේ ඒ වෙලාවෙම සිද්ධ වුණොත් ආදාහනය කරන්නේ අර දැන් සාමාන්‍ය කෙනෙක් කරන විදිහට.
දැන් එතකොට සාමාන්‍ය සම්මුතියෙන් ආදාහනය කරයි. ඒ ඉතින් දැන් කවුරුත් කියන්නේ නැහැ.
නැද්ද ස්වාමීන් වහන්සේ? දැන්
ඒක ප්‍රශ්නයක්.
ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ එතකොට කියන්නේ.
ඒක කරන්න දෙයක් නැහැ. ධර්මතාවයක් තියෙනවා. ඒ පුද්ගලයාගේ කොමාරි ඒ ආදාහනය ඒ ධර්මතාවයට සිද්ධ වෙයි. එතකොට ධර්මතාවය ලෝකික ක්‍රියාත්මක වෙනවා.
ආයේ මොහොතට.
ඒ මොහොතට ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. ඒකනේ ධම්මෝ ආවේ රක්කති ධම්මචාරී
කියන්නේ.
අපිට නොදැනීම එහෙම අරහත් තත්වයට පත් වෙලා යම් කිසි කෙනෙක් එහෙම මිය පරලෝකෙ අපවත් වුණොත් ධර්මතාවයෙන් මේ පුද්ගලයාගේ ආදානෙ ඒ ආකාරයට සිද්ධ වෙනවා. ඒක ධර්මතාවය.
එහෙම දීර්ඝයි.
අවසර ස්වාමීනි, සබ්බේ සත්තා අනුමෝදන්තු කියන්නේ සියලු සත්වයන්ට අනුමෝදන් වෙන්න කියලානේ.
ඔව්.
එතකොට ඥාතීන්ට පින් දෙනකොට ඒක වෙනම කියන්න ඕනේද? නැත්නම් අතන ඥාතිනුත් අයිති වෙනව නේද?
දැන් මෙහෙමයි. පළමුවෙන් කියන්නේ සබ්බේ දේවානි. දෙවනුවට කියන්නේ සබ්බේ භූතානි. තුන්වෙනුවට කියන්නේ මොකද්ද? සබ්බේ සත්තා
අනුමෝදන්.
ඉතින් ඒක නිසා දැන් සබ්බේ සත්තා කිව්වම භූතයෝ දෙවියෝත් අයිතිද නැද්ද? මිනිසුත් අයිතිද නැද්ද? පරදත්තූප ජීවිත අයිතිද නැද්ද? සියලු දෙනායි. බැරි වෙලාවත් සබ්බේ සත්තා පළමුවෙන් කියලා සබ්බේ දේවා දෙවෙනකොට කිව්වොත් එහෙම හරියන්නේ නැහැ. දැන් අර පළවෙනිවර පින් අනුමෝදන් කරන්න පින් ලබා ගන්න බැරි වුණ දෙවියන්ට අර සත්තා කියන එකෙන් පින් අනුමෝදන් වෙනවා. ඒ වගේම භූතයන්ටත් අබ්බේ සබ්බේ සත්තා කිව්වහම ඒක අයිති වෙනවා. ඉතින් ඒක නිසා මේ කියනකොට අනුපූරක අනුක්‍රමික ක්‍රමයක් තියෙනවා. ඒකයි අපි සබ්බේ ඔතන තව එකක් තියෙනවා. සබ්බේ ඥාතිපේතත් නමුත් සබ්බේ දේවා සබ්බේ ඥාතිපේතා සබ්බේ භූතා සබ්බේ සත්තා කිව්වනම් සියලු දිනාට අනුමෝදන් කරනවා. නමුත් සබ්බේ සත්තා අවසාන වශයෙන් කිව්වහම සියලු ඥාතිපේතීන් භූතයන් දෙවි දේවතාවුන් සියලු සත්ව කොට්ටාස වලට ඒක අනුමෝදන් වෙන්න පුළුවන්.
එතකොට ඉදම් මේ ඥාතිනම් හොතු ඒ ගාතාව කිව්වේ නැත්නම්?
නෑ, ඒ ගාතාවත් කියන්න ඕනේ. දැන් අපි දැන් මේ කිව්වේ කාටද? දෙවියන්ට භූතයන්ට. ඒක තමාර සබ්බේ ඥාතිපේතා කියන වෙනුවට තමා ඉදම් මේ ඥාති ඉනං හොතු ඉදම් මේ ඥාති ඉනං හොතු ඉදං වෝ ඥාති ඉනං හොතු. ඇයි ඉදං වෝ ඥාති කියන්නේ? වෙනත් ඥාතීන්ට. දැන් මගේ ඥාතීන් නොවන අයත් ඉන්නවා. වෙනත් ඥාතීන් ඉදං වෝ. මගේ ඥාතීන්ට ඉදං මේ ඥාති. ඉතින් ඒක නිසා ඉදං මේ ඥාති දෙපාරක් කියලා ඉදං වෝ ඥාති පාරක් කියන්න. ඒක තමයි.
එතන මමත්වය නේද තියෙන්නේ?
නෑ නෑ, කිසිසේත්
මම අල්ලගෙන නැද්ද?
නෑ නෑ, එහෙම එකක් නෑ. මට නායකාරයෝ ඥාති. මමත්වයක් උපාදානයක් ඔතන නෑ. එහෙම ගන්නෑ ඔතන. මම නයම් මිදීනි දාස් වෙන මේ පින්
දෙන්නේ. මගේ
අතරින්
මුළු සත්ව ලෝකෙම අයිති වෙනවනේ.
නෑ, එහෙම ගන්නෑ. එහෙම එකක් තියෙනවනම් මේ තුනක් හතරක් කියන්න ඕනේ නෑ. ඒක ඔයාගේ ආකල්පේ දැක්ම දෘෂ්ටිය වැරද්දා.
ඔබ හන්සට දිගයි.
ගරු අරහතුන් වහන්ස, අපි ස්වාමීන් වහන්සේ දැන් පුළුවන් තරම් හැම වෙලේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වලින්ම ඉන්නවා නම් හිත පුරෝගෙන අර අස්සපස්ස කිරීමේ කොටස අඩු වෙනවනේ ස්වාමීන් වහන්සේ.
ඔව්, ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න වෙනවා. හැබැයි දැන් වෙලාවක් නැහැ. මේ පොඩි රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ මේක කියා දුන්නා. මේක මේ අපි මහා රාහුලවාද සූත්‍රයේ හෙට හවසට මම කියනවා. ඒක නිසා මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන වචනේ හතරේ කිසි තේරුමක් නැහැ මේක නිවැරදිව කලේ නැත්නම්. ඔක වචන හතරක් විතරයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වචන හතරක් විතරයි අද බුද්ධාගමේ තියෙන්නේ. ඕකේ කිසි දෙයක් ආනපාන නැහැ. නමුත් ඕකේ තියෙන්න ඕන ආන පාන. ඉතින් ඒක හෙට හවසට මං මහා රාහුල වාද සූත්‍රයේ මේ ආනපාන සති සමාධිය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභ අනිත්‍ය සංඥා හැම එකකටම අදාළව කියන්නම්. පොඩි ළමයෙකුට වාගේ රාහුල හාමුදුරුවන්ට ඔය දෝතාවය දෝතානුස්සතිය ආනපාන සති සමාධිය කියලා දීලා තියෙනවා. ඉතින් එච්චර. ඒ නිසා මේ මහරාවුල වාද සූත්‍රයේ කිව්වහම තමයි තේරෙන්නේ අපි මොකද්ද මෙච්චර කල් මේ කලේ කියලා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වචන හතර කියලා තියෙනවා කරලා නැහැ. තේරුණා? කල යුතු දෙයක් අර කරණීය අකරණීය දෙපැත්ත කරලා නැහැ. ඒක හොඳට තේරෙයි. හෙට මේක දැන් වෙලාවක් නැහැ. දැන් වෙලාව පහු වුණ නිසා මේකට විනාඩි 10ක් විතර යනවා. කොහොම වුණත් හෙට අවසට කායගත සූත්‍රයේ අවසානයේ රාහුල වාද සූත්‍රයේ මේක දෙපැත්ත කියලා දෙනවා. හොඳයි. එහෙනම් කවුරුත් සාදුකාරයක් මේ ගාථාවල් කියලා පින් අනුමෝදන් කරා. අපි අද ඊට ඉස්සෙල්ලා අද ගිලම්පස දාණය අම්බලන්ගොඩ අම්බලන්තොට සිට පැමිණි තිලකා මහත්මයා පවුලේ සැම විසින් ජයවර්ධන මහත්මියට නිරෝගී සුවය පිණිස හා මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් පිණිස ඒ ගිලම්පස දාණය දෙනවා ඒ තිලකා මහත්මිය විසින්. ඒ නිසා ඒ තිලකා මහත්මියගේ ඒ නිරෝගී සුවයට පත්වන්නේ ජයවර්ධන මහත්මියටත් ඒ වගේම අනිකුත් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් පින් දීලා පින් පවරලා ප්‍රතිවේක්ෂා ඥානයෙන් යුතුව පටිසංකාය උන්සු මනසිකාරයෙන් ඒ ගිලම්පස දාණය භාවිත කරන්න පුළුවන්. ඉතින් ඒකත් කරගන්න ඕන. ඒකත් ඒ ගිලම්පස දාණය භාවිත කරන්න පුළුවන් ප්‍රතිවේක්ෂා ඥානයෙන් යුතුව. ඊට පස්සේ හවස හතට අදත් මේ අපේ සේනාපති ස්වාමීන් වහන්සේ අද හවස හතටත් ධර්ම දේශනාවක් කරනවා ඇති. හොඳයි. එහෙනම් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම් සබ්බේ සත්තානු දන්තු සබ්බ සම්පත්ති සිද්ධා. ඉදම්මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතේ. ඉදම්මේ ඥාතීනං තු සුඛිතා හොන්තු ඥාතේ. ඉදං වූ ඥාතීනං තු සුඛිතා හොන්තු ඥාතේ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිපාන පත්තියා. හොඳයි. සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධර්මාවබෝධය පිණිසම මේ සියලු කාරණා උපකාර වේවා.